Steven Fernández, ben Artem'e davetimi hatını yazıyorsam ben de kendim noa. Adı davetiyette anga harvada değilim öyle kendine dermiş arkadaşlar da sambandı yunitay api hemen zinem suudu anam beni. Adı davetiyette api çamazı sambandı vela inno açarı kugulu bir mahatnya. Mehtani අපි දර්ශකච්ඡාවකට ආරම්භයක් ලබා දෙන්න කියලා කුගලගේ මහත්මයාට ආරාධනා කරලා සිටින හැමදෙනා වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් මම ඔබතුමාට ආරාධනා කරනවා අද දවසේ සාකච්ඡාවට අපට මාතෘකාවක් සපයා දෙන්න කියලා. තෙරුවන් සරණයි කුගලගේ මහත්මයා.
හොඳයි, තෙරුවන් සරණයි හැමදෙනාටම. අපි සාකච්ඡාවට ගන්න හිතුවේ ආනන්ද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ ඇත්තටම ආනන්ද සූත්‍ර තියෙනවා තැන් තැන් වල 10ක් විතර මං හිතන්නේ. මේක මේ සූත්‍රයේ වැදගත් වෙන්නේ දැන් අපි ගොඩක් අය අහලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ රහත්තු නැහැටි නම්. හැබැයි මේ සෝවන් වුණ හැටි අහලා තියෙනවා අඩුයි. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවන් වෙන්නේ සූත්‍රයක් අහලා මේ පුන්න මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ තමයි මේ ආනන්ද හාමුදුරුවන්ට ඒ සූත්‍රය දේශනා කරන්නේ. මේක තියෙනවා මේ සංයුක්ත නිකායේ කන්දවග්ග පාළි කියන එකේ සංයුක්ත නිකායේ කන්ද වර්ගයේ කන්ද සංයුක්තයේ තේර වර්ගයේ කියන එකේ කන්ද වර්ගයේ කන්ද සංයුක්තයේ තේර වර්ගයේ කියන එකේ තමයි මේ කියන ආනන්ද සූත්‍රයේ තියෙන්නේ. මේකේ ආනන්ද හාමුදුරුවෝ මේ අනිත් භික්ෂූන්ට දේශනා කරනවා. ආනන්ද හාමුදුරුවෝ පුන්නෝ නාමෝ ආයස්මා මන්තානි පුත්තෝ, ඒ කියන්නේ මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ, අම්හාකං නවකානං සතං බහූපකාරෝ හෝති. එනේ නවක අපිට ගාක් උපකාර වුණා, බහූපකාරී හෝති. සෝ අම්හේ ඉමිනා වාදේන ඕදති. ඒ ස්වාමීන් වහන්සේ මට මෙන්න මේ වගේ ඕදනක් දුන්නා. මොකද්ද ඒ? උපාදාය ආවුසෝ ආනන්ද අස්මීති හෝති. නෝ අනුපාදාය. නෝක තමයි කෙටියෙන් දෙන අවවාදේ. උපාදාය ආවුසෝ ආනන්ද, උපාදාය ආවුසෝ ආනන්ද අස්මීති හෝති නෝ අනුපාදාය. කියන්නේ උපාදාය නිසා තමයි මේ අස්මීති කියන මේ මම වෙමි කියන හැඟීම තමයි අස්මිමානය කියලා එහෙම අහලා ඇති. මම වෙමි කියන හැඟීම අස්මීති. ඒකට ඒ අස්මි කියන මම වෙමි කියන හැඟීම එන්නේ මොකක් නිසාද? උපාදාය නිසා. උපාදාය ආවසෝ ආනන්ද අස්මීති හෝති නව අනුපාදාය. ඊළඟට අහනවා කිංච උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. මේ උපාදාය කිරීම නිසාමයි මේ අස්මි ඇති වෙන්නේ. නො අනුපාදාය, උපාදාය නොකර මෙවි. එතකොට කුමක් උපාදාය කිරීමෙන්ද මේ විදිහට මේ අස්මිය නැත්තම් මම වෙමි කියන හැඟීම ඇති වෙන්නේ? අස්මීති හෝති කුමක් උපාදා නො අනුපාදාය, උපාදාය නොකිරීමෙන් නොවෙයිද? ඊළඟට කියනවා රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. එතකොට රූපය නිසාමයි, රූපය තදින් අල්ලා ගැනීම නිසාමයි රූපය සුරුකන වෙනමයි. රූපං උපාදාය අස්මීති හෝති නොඅනුපාදාය. රූපය සුරු කර නොගෙන නෙවෙයි මම මේ කියන හැඟීම ආවනම් රූපය සුරු කරගෙනමයි, රූපය සුරු කර නොගෙන නෙවෙයි කියලා. රූපං උපාදාය අස්මීති හෝති නොඅනුපාදාය. ඒ විදිහටම වේදනං උපාදාය අස්මීති හෝති නොඅනුපාදාය. සංඤං උපාදාය අස්මීති හෝති නොඅනුපාදාය. සංඛාරේ උපාදාය අස්මීති හෝති නොඅනුපාදාය. විඥානං උපාදාය අස්මීති හෝති නොඅනුපාදාය. මේ විදිහට මේ පංච උපාදානස්කන්ධ ගැනම, ජාති පහ ගැනම සඳහන් කරනවා. දැන් මේවා උපාදාය කරගෙනමයි අස්මි කියන එක එන්නේ. ඒ කියන්නේ මම වෙමි කියන හැඟීම ඇති වෙන්නේ ඒවා උපාදාය කර නොගෙන නෙවෙයි කියලා විශේෂයෙන් සඳහන් වෙනවා. ඒකට මේ දේශනාව හුඟක් වැදගත් දේශනාවක්. මොකද සෝවාන් වෙන්න උදව් වෙන දේශනාවක්. ඊළඟට සෙය්‍යතාති, ඒ කියන්නේ ඒ කියපු කතාව මොන වගේද කියලා අන්න දැන් උපමාවක් දෙනවා. සෙය්‍යතාපි ආඋසෝ ආනන්ද ඉත්තිවා පුරිසෝවා දහරෝ ඊවා මණ්ඩනක ජාතිකෝ ආදේශේ වා පරිසුද්ධේ පරියෝදාතේ අච්චේවා උදකපත්තේ සකං මුඛ නිමිත්තං පච්චවෙක්කමානෝ උපාදාය පස්සෙය්‍ය. ඒ කියන්නේ මේ කවුරු හරි කෙනෙක් කණ්ණාඩියකින් මුහුණ බලනකොට, එහෙම නැත්නම් මේ කාලේ ඔය පිරිසිදු වතුර උදකපත්තේ සකන් මොක නිමිත්තං, ඒ වතුරට ඉබිලා තමන්ගේ මුහුණ බලනවා නම් පච්චවෙක්කමානෝ උපාදාය පස්සෙය්‍ය නොඅනුපාදාය. එතන අතර මේ පිටක.lk එකේ නම් ඒකේ කෑල්ල තේරුම මගහැරිලා තියෙනවා. අපිට බලන්න පුළුවන් මේ අනිත් ත්‍රිපිටකය එකේ තියෙනවා මේ විදිහට. ඒ ටික මුලින් ඉඳන් කිව්වොත් රත්න ආනන්දේනි මම වෙමි, මේ වරහන් ඇතුලේ තියෙනත් හැඟීම් කෘෂ්ණා දෘෂ්ටි ඥාන ප්‍රපංච තුන නිසා වේයි නොනිසා නොවේ, කුමක් නිසා මම වෙමි වේයයි නොනිසා නොවේයයි දයා, රූපය නිසා වෙමි වේයි නොනිසා නොවේ, වේදනාව සංඥා සංකාර විඥානය නිසා වෙමි වේයි නොනිසා නොවේ. රත්න ආනන්දේදී අංශේ සැරසෙන සුළු යවුන් ස්ත්‍රියකෝ පුරුෂේකෝ සුපිරිසිදු පැහැපත් පැදපතෙක හෝ පහන් දිය බඳුනෙක හෝ සිය මුවනිමිත්ත බලන්නේ නිසා දක්නා වේද නොනිසා නොදක්නේ වේද? මේ වගේ තේරුමක් තමයි ඒ උපමාවෙ තියෙන්නේ. ඒ මුහුණ කැඩපතෙන් බලන නිසා දක්නේ වේද නොනිසා නොදක්නේ වේද? රත්නේ ආනන්දේනි එසේින්ම රූපේ නිසා වෙමි වෙයි නොනිසා නොවේ, වේදනා සංඥා සංකාර විඥානේ නිසා වෙමි වෙයි නොනිසා නොවේ කියනවා. ඊළඟට රත්නේ ආනන්දේනි ඒකෙමයි හඟෙවුද රූපය නිත්‍ය හෝ වේද අනිත්‍ය හෝ වේද? රත්නේ අනිත්‍යයි. යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ සුඛ හෝ වේදයි සුවහෝ වේදයි කියලා අහනවා. එවැත්නේ දුක්ඛය. යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සැහැවි ඇත්නම් ඒ තෙල මාගේය, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මයයි දක්නට යුතුද? එවැත්නේ තෙල යුතු නොවේමයි. ඒකට අර උපමාව කිව්වට පස්සේ උපාදාය පස්සේ යනෝ අනුපාදාය. මේ දකින හින්දමයි මේ උපාදාය මේ නැතුව නෙවෙයි. ඒව මේව කෝ ආවුසවානන්ද රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. වේදනං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. සංඥං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. සංඛාරේ උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. විඥානං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. ඊට පස්සේ අහන්නේ තංකින් මඤ්ඤසි ආවුසවානන්ද. ආනන්ද මේ ගැන මොකද හිතන්නේ? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. එතකොට පිළිතුරු දෙනවා අනිච්ඡං ආවුසෝ. වේදනා සංඥා සංකාර විඥාන නිච්ඡං වා අනිච්ඡං වාති. අනිච්ඡං ආවුසෝ. ඊළඟට මේකේ සූත්‍රේ නම් කැතියෙන් දෙනේ තස්මා තිහ එවම් පස්සං නාපරයිත්තත්‍යාති පජානාති. පුනෝ නාම ආවුසෝ අයස්මා මන්තානි පුත්තා අම්හා කන්නව කානං සතම් බහූ උපකාරෝ හෝති. සෝවම් මේ මිනා වාදේන වදති ඉදංච පන මේ අයස්මා තෝ පුන්නස්ස මන්තානි පුත්තස්ස ධම්ම දේශනං සුත්වා ධම්මං අභිසම් තෝති කියලා දේශනා කරනවා. එතකොට ඒ දහම අහලා මම දහම අවබෝධ කළා කියන එක තමයි එතන කෙටියෙන් කියන්නේ. මෙහෙම රූපේ වේදනාව සංඥා සංකාර විඥානය ගැන අහනවා. නිත්‍ය වේද අනිත්‍ය වේද? ඒකට අනිත්‍යයි කියනවා. යමක් අනිත්‍ය නම් මේ දුක් වේද සුව වේද ඇතනි දුක්ඛය. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සහවියක් නම් එය මගේ ආත්මය මම වෙමි මගේ ආත්මය කියලා ගත යුතුද? එහෙම නොවේ කියනවා. ඇත්නි ආනන්දේනි එහෙන් අතීත අනාගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයක් වේද එය මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි. මෙසේ ඒ සතු මනානුවණින් දකින්න ඕන කියලා කියනවා. ඒ වගේම මේ වේදනාවත් ඒ විදිහට කියලා සංඥාව සංකාරේ විඥානතර 11 ආකාරයෙන්ම හටගත්තනම් ඒවා මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා ඒ ඇති සතු මනාසේ නුවණින් දකින්න ඕන කියනවා. රැවැත්නි ආනන්දේනි මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක රූපයේ හික් කලකිරෙයි වේදනාවේ හික් කලකිරෙයි සංඥායේ හික් කලකිරෙයි සංකාරයේ හික් කලකිරෙයි විඥානයේ හික් කලකිරෙයි කලකිරෙනුයේ නොයලි නොයලීම හේතුවෙන් මිදෙයි. මේ රහස් බව පිණිස අනෙකක් නැතයි දැනගන්න. ඒක මෙන්න මේ විදිහට ඒ පහගෙන කලකිරෙන්න ඕන. කලකිරෙන කොට නොයලෙනවා. නොයලීම හේතුවෙන් මිදෙනවා. මේක තමයි රහත්භාවයේ පිණිස තියෙන්නේ. එතකොට මන්තානි පුත්ත පුන්න හාමුදුරුවෝ එතකොට නවක වූ අපට කියන්නේ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ කියන්නේ බොහොම ආදුනික කාලේ අපට බොහෝ උපකාර ඇත්තෝ ඉති. උන්වහන්සේ මේ අවවාදයෙන් අපට අවවාද දෙති. මන්තානි පුත්ත ආයස්මත් පුන්න පෙරවාන්ගේ මේ දහම දෙසුමාසා මා විසින් දහම අවබෝධ කරන ලද්දේයි. එතන මේකෙත් වරහන් ඇතුලේ දාලා තිනා සෝතාපන්න කියන අදහස කියලා ඒ දහම අවබෝධ කරගත්තේ. දැන් ඔය කරුණු ටික තමයි මේ සූත්‍රේ තියෙන්නේ. ඒ කියයි මතක් කළොත්තර මුලින්ම කියන්නේ උපාදාය උසවානන්ද අස්මීති හෝති නෝ අනුපාදාය කිංච උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. කියන්නේ මොනවද මේ උපාදාය කරලා මම දෙමි උනේ? නෝ අනුපාදාය උපාදාය නොකර නෙවේ. මොනවද? රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. වේදනා උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. සංඥං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. සංඛාරේ උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. විඥානං උපාදායස්මීති හොති නෝ අනුපාදාය. එතකොට ඔන්නය කරුණු ටික මොකද්ද මේ උපාදාය කියන එක දැන් හොයාගන්න වෙනවා. ඒ මොකද අස්මිමානය කියන්නේ මම වෙමි කියන හැඟීම ඇවිල්ලා තියෙන්නේ ස්කන්ධ පහ උපාදාය කිරීමෙන්මයි උපාදාය නොකිරීමෙන් නොවේයි කියන එක. මෙන්න මේ කරුණයි අර දීපු උපමාවයි මේ මුහුණ බලද්දි පේනවා බැලුවේ නැත්තම් පේන්නේ නැහැ කියන අදහස. අපි සම්බන්ධ කරගත්තොත් මේකේ මං හිතන්නේ අපිට අපේ මාර්ගය වඩන්න සඳහා යම්කිසි අවබෝධයක් මතු කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. මේක අපි මේ අහලා බලමු අපේ එක්කෙනා කොහොමද තේරුම් ගන්නේ, නැත්නම් මේකේ ගැටලු තියෙනවද කියලා අවස්ථාව දෙමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කෝබලක මහත්මයා. ඇත්තටම ආනන්ද සූත්‍රය හැටියට අපි ඔබතුමා දැන් අපිට තෝරලා දුන්නේ අපි සාමාන්‍යයෙන් නොදන්නාම දෙයක්ුත් නෙමෙයි කියලා හිතෙනවා. නමුත් අලුතෙන් එකතු කරේ ඇත්තටම ඔබතුමා බලන නිසා දකිනවා කියන එක, බැලුවේ නැත්තම් දකින්නේ නැහැ කියන ඒ කොටස මම හිතන්නේ තරමක පුරුදු බවක් වගේ ටිකක් හිතට ආවා. දැන් අපි එහෙමනම් අපි කල්යාණ මෛත්‍රී දෙක තියලා ඒ ජීවිත කළ බලමු. නම් වශයෙන් සඳහන් කරන්නේ නැතුව කල්යාණ මෛත්‍රී ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි කියලා හිතන වෙලාවේ තෙරුවන් සරණයි.
අපට මේ කාට හරි පුළුවන්ද කියා දෙන්න මොකද්ද මේ උපාදාය කියන්නේ? ඊළඟට මේ බලන නිසා පේනවා කියන දෙක මොකද්ද කියලා Tamanta වැටහෙන පරිදි පොඩ්ඩක් අනිත් අයටත් උදව් වෙන්න පුළුවන් නම් පැහැදිලි කරන්න.
තිරුවන් සරණයි. හැම දිනාගෙම මට තේරෙන විදිහට මම කියන්න බලන්නම්. ඒ කියන්නේ අපි කර්ම චිත්තයකින් චුත්ත චිත්තයකින් උපන්නහම අපිට ලැබෙනවා ඇස කන නාසය දිවකය ආදිය. ඒකේ ඒක විපාකයක්. ඒ විපාකයට අපිට දැන් ඇස ගත්තොත් තින්නම් සංගති පස්සෝ කියන තැනට යනකම් ඒ කියන්නේ ඒ කර්මයට උපන්න ඇසට දෙයක් සිදු වෙනවා. සිදු වෙනවා කියන්නේ පේනවා. එතකොට ඒ පෙනීම විපාකයක් විතරයි. ඒ ඇසක් ලැබුණු නිසා එතන තියෙන්නේ පංචස්කන්ධයක්. ඒ ස්කන්ධ ටික අපි ලබාගෙන ආදේ. එතකොට ඒ ලබාගෙන ආදේ කියන්නේ අපි නෙමෙයි, ඒක ලැබුණු දෙයක් ඒකත් එක්ක. දැන් මෙතනින් එහාට කියෝතින් නාමවල තියෙනවා ගිහිල්ලා. ඒ කියන්නේ මම දැන් මෙතෙන්ට එනකම් මට පේනවා. එතකොට විඥාණයට චක්කු විඥාණයට පේනවා, පෙනුනට පෙනෙන්නේ මොකද්ද කියලා දැනීමක් නැහැ. මෙතනින් එහාට ගිහාම අපි බලනවා. බැලූ නිසායි මම දෙයක් දකින්නේ. දකිනවා මම බලනවා කියන තැනදී මගේ ඒ කරන කෙනෙක් ඉන්නවා. එතකොට අපි අවිද්‍යාවෙන් හදාගත්ත මම තමයි ඒ බලන්නේ. ඒ බලපු නිසා තමයි මම ඒ දේ හඳුනගන්නේ. මෙතෙන්දී එන්නේ මනෝ විඥාණය. ඒ කියන්නේ මනංච පටිච්ච රූපේච උපද්දති මනෝ විඥානම්. ඒ මනෝ විඥාණය හදාගත්ත එක තමයි උපාදාන කරගත්තේ. ඒ මම බලපු නිසා, බලන්න කෙනෙක් හිටියා අවිද්‍යාව නිසා. එතකොට ඒ බලන්නේ මම තමයි ඒකට ඇලෙන්නේ. උතන නිත්‍ය බව අවිද්‍යාව සේරම පිළිඹුවලා උපාදාන කරගන්නවා. ඒ දැකපු රූප මනසට ගියාම ඒ දැකපු රූපයට කැමති වුණා හරි අකමැති වුණා හරි ඒක මනසේ තැම්පත් වෙන ගතියක් තියෙනවා. මං හිතන්නේ ආරෝහණ සංකාර වෙන්නේ නැති අපි සංකාරයක් හැදුවා වෙනවා එතකොට. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පත්ම මහත්මිය. කුගලී මහත්මිය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ උදාහරණෙ විදිහට අපිට පෙන්නලා තියෙනවා එක්තරා කාන්තාවක් වතුරට එබෙනකොට කියන එක. මේ නිකන් පොඩි සැකයක් වගේ ආවම මෙතන මේ රූපය ඇත්තටම මේ සංස්කෘතියක් විදිහට නැතුව ඇත්තටම ඝන සංඥාවෙන් අරගෙනද කියන එක වගේ අදහසක් පොඩි උදාහරණෙන් තේරුණා. එහෙම නැත්නම් රූපය සාමාන්‍ය විදිහට අසකරණාසේ දිවිශරීරයේ මනස හැම තැනින්ම ඇතුළෙන අරමුණු ඔස්සේ සිදුවෙන දෙයක් කියන එකද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න.
ඔව් මේ බොහොම හොඳයි ඒ පැහැදිලි කිරීම. එතකොට අපි අර හෙන් දකින්න එකයි ඒ ගැන කල්පනා කරන එකයි දෙකම සඳහන් වුණා. ඉතින් තපහෙන් දකින්න මට්ටම මේ පේන මට්ටම ස්කන්ධ පංචක ඊට පස්සේ ඔක ගැන හිතන්න ගිහිල්ලා තමයි මේ මෙතන මොකක් හරි ප්‍රශ්න ඇති කරගන්නේ කියන කතාව වගේ මට තේරුණේ කියද්දි අපි ඒක බලමු. මේ ඊළඟට මේ ගැඩපතෙන් නැත්තම් වයි වතුරට ඉදිලා බලන නිසායි මුහුණ පේන්නේ කියන උපමාවකුත් මෙතන දීලා තියෙනවා. තේතනින් උපමාවෙන් මං හිතන්නේ ගන්න තියෙන්නේ දැන් මේක මේ කියපු ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ඔය පහ උපාදාය කිරීම නිසයි මේ අස්මි කියන එකක් හටගන්නේ. උපාදාය නො අනුපාදාය. උපාදාය නොකිරීමෙන් නොවේ. කියලම එක පැහැදිලිව කියනවා. එතකොට මෙන්න මේ උපාදාය කියන කතාව ඉන්නේ මේ බලන නිසයි මේක ඇති වෙන්නේ කියන අර්ථයක් වගේ එකක් මෙතන තුනවා කියලා මට හිතෙනවා. අපි ඒක අදහසුත් අහලා බලමු. ඒ බලන නිසා දැන් මේ ಜಾති පහක් උපාදාය කරන්න තියෙනවා. කියන්නේ ಜಾති පහක් නිසා මම පිළිතනවා මම වෙමි. ඒ පහ එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මේක බලන නිසයි නැත්නම් උපාදාය කරන නිසයි මම වෙමි කියන එක තියෙන්නේ. එතකොට අන්නේ ඒ ಜಾති පහ මොකද්ද මේ උපාදාය කරනවයි කියන්නේ එනස අපි තව ටිකක් අපි කතා කළොත් මං හිතන්නේ ඔය කියපුව තව තවත් පැහැදිලි වෙයි කියලා මට හිතෙනවා. අපි තව ටිකක් අදහස් විමසලා බලමුද. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කුකුලගේ මහත්මයා අනිත් කල්යාණ මිත්‍රන්ටත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඔව්
සර්ණයි. මට හිතෙන්නේ මෙතන මේකේ එතනින් අදහස් වෙන්නේ බාහිරයෙන් අරමුණක් පිළිගැනීම. එතකොට බාහිරයෙන් අරමුණක් පිළිගත්තොත් ඒක උපාදානය වෙනවා. එතකොට ඒත් එක්කම සක්කාදිට්ඨිය නැත්නම් අස්මිමානය ඇති වෙනවා. එහෙම හරිද කියලා කියන්න බලන්න. තිරුවන් සර්ණයි.
තවත් අදහස් තියෙනවද? සේන මහත්මයේ අපිට ඉන්නෝ නම් සම්බන්ධ වෙන්න පුළුවන් සේන මහත්මයා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මට තාම සූත්‍රය මොකද්ද කියලා හරියටම තේරුන්නේ නැහැ. ඒකෙන්ද මම අනිත් පැයට අවස්ථාව දෙනවා. තෙරුවන් සරණයි.
හොඳයි. ප්‍රෝම මහත්මයා ඔබතුම සම්බන්ධ වෙලා ඉන්නවා. එක තේරුම් පුළන්ද? තිරන්
සර් නයි මම ඒකේ සූත්‍රය ආයේ පොඩ්ඩක් කෙටියෙන් මතක් කරන්න. මේක අපි කතා කළේ විපාදාය උසවානන්ද අස්මීති හෝති නො අනුපාදාය කිංච උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. කුමක් උපාදාය කළොත්ද මේ අස්මීති කියන එක ඇති වෙන්නේ කියලා අහලා ඒකට උත්තරේ දෙන්නේ රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. වේදනා උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. සංඥා උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. සංකාරේ උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. විඥානං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. එතකොට මේ අස්මීති කියන එක මේ කියන්නේ මම වෙමි කියන හැඟීම ඇති වෙන්නේ මේ මෙන්න මේ ජාති පහ රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාය නිසා. උපාදාය නොකිරීම නිසා නොවේ නො අනුපාදාය කියන කරුණ තමයි මූලිකව මතුවෙන්නේ. ඒකට ඒ උපමාවක් දුන්නේ අර කණ්ණාඩියෙන් හරි වතුරට බිලා හරි මුහුණ බලන කෙනෙක් මේක මේ බලන නිසා මේ දකිනවා නොබලන නිසා නොවේ කියන විදිහට තමයි ඒ උපමාව පැහැදිලි කරලා තිබුණේ. ඒකත් එක්ක අපි මේ 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 සාකච්ඡා කරන්න හදන්නේ ඒකේ තීරුම මතු කරගන්න. ඒකෙදී අපි අර දෙන්නකෝන් මහත්තයා මතක් කළා දැන් මේ මේ බලන දේ එළියේ තියනවා කියන හින්දායි මේ උපාදාය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒකේ එළියේ කිව්වහම අපිට අර 11 ආකාරයටම ගන්න පුළුවන්. ඒ කියන්නේ බාහිර වේවා අජ්ජත් වේවා අපි ඒක බාර ගත්තන. එහෙම නැත්නම් අතීත කියලා හරි අනාගත කියලා හරි වර්තමාන කියලා හරි බාර ගත්තන. ඒ වගේ ඕලාරික සියුම් හීන ප්‍රනිත ඔය ආදී වශයෙන් අර 11 ආකාරය කියනවා නිදුර ළඟ කියලා එහෙම. එහෙම බාර ගත්තනම් එතකොට මේක උපාදාය කරලා ඒක අරගෙන. එතකොට ඒකේ මූලික මට්ටමට ගියත් අර හැකනනාසේ දිව ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන හයට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන හය හමු වෙනවා. එහෙම හමු වෙනකොට මේ ඊළඟට වෙන දේ සිද්ධ වෙන්නේ කියන අදහස එක ඇසෙන් පැහැදිලි කරපු එක ආයතන හයට. එතකොට ඔන්න ඔය හමු වීම තුලදී මේ උපාදාය කියන එක තමයි දැන් අපිට හොයාගන්න ඕනේ. ඔය හමු වීම තුලදී රූපයක් උපාදාය කළොත් මම ඉන්නවා, වේදනාවක් උපාදාය වුණොත් මම ඉන්නවා, ඒ වගේ ඒ ජාති පහක් උපාදාය වුණොත් මම ඉන්නවා. ඒකට අර හමු වීම තුල මට හිතෙනවා මෙන්න මෙහෙම කිව්වොත් ඒ හමු වෙනකොට නිකන් යම් රූප ස්වභාවයක් දැනගන්නවා නම් නැත්නම් යම් වේදනා ස්වභාවයක් දැනගන්නවා නම් ඒ වගේ සංඥා ස්වභාවේ සංකාර ස්වභාවේ විඥාන ස්වභාවේ දැනගන්නවා නම් දැනගන්නේ කොහොමද අර 11 ආකාරයෙන් එකකට හරි කීපයකට හරි දාලා අන්න ඒ මට්ටමට එනකොට මට හිතෙනවා මේ උපාදාය කියන එක යෙදිලා කියලා. අපි මේ ගැන තව ටිකක් අදහස් වෙනසලා බලමු. වෙනස් අදහස් තියෙනවා නම් නැත්නම් එකඟ වෙනවා නම් හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කෝප්කලගේ මහත්මයා. ඇත්තටම පොඩි අදහස් කීපයක් හිතට ආවා ඔබතුමා ඒ සම්බන්ධව අදහස් වල වරදක් වූ ඒ හිතන විදිය හරිනම් පොඩ්ඩක් කියලා දෙන්න. දැන් අපි ඇයි මේ අස්මිමානය කියන එක තවත් සූත්‍රවල අහලා තියෙනවා. මේ තථාගතයන් වහන්සේ දුරු කළේති යම්කිසි එක දෙයක් තියෙනවා නම් මේ අස්මිමානයයි කියලා තියෙනවා. එහෙමනම් ඒකේ තියෙන වැදගත්කම අපිට හුඟක් දුරට පැහැදිලි වෙන්න ඕනේ. මොකද එකම එක දෙය දුරු කරනවා නම් අස්මිමානය දුරු කරන්න කියලා කිව්වේ ඒ අස්මිමානය දුරු කිරීමෙන් ඇත්තටම මේ දුකේ සකස් වීම නැති වෙලාම යන ඉඩ තියෙනවා කියන අදහස හිතට ආවා. ඒ වගේම ඔබතුමා දැන් අපිට පැහැදිලි කර රූප ස්වභාවයක් දැනගන්නවා නම් කියන ටික ඒ කොටස හිතට එනවත් එක්කම හිතුණා මේ ඒක ඉතාමත්ම වැදගත් තැනක් කියලා. යම් කිසි දෙයක් කියලා යමක් දෙයක් කියලා දැනගන්නවා නම් මනසෙන් එතන මේ ස්කන්ධ පහම තියෙනවා කියලා යම් කිසි කෙනෙක් දැක්කේ නැත්තම් එතකොට සමහරක් වෙලාවට අපිට මේ මම කියලා කියන්නේ මේ පහේ එකතුවක් එකතු වෙවි නැති වෙවි යන සංස්කෘතියක් කියන එක තේරුම් නොගත්තොත් හිතන නිකමට ඒදී අපිට මේ සාගරයි මයික් එකක් ඕන වෙලා වගේ සද්දයක් ඇහෙනවා. ඔබට බැලියොත් හොඳයි තේරුම් ගන්නයි. එහෙම නොදැක්කොත් ඉතින් අර ඔබතුමා කියනකොට රූප ස්වභාවයක් දැනගන්නවා කියන තැන මේ උපාදාය වීම සිදු වෙනවා කියන එක. මොකද අපි සාමාන්‍යයෙන් දැනගන්නවා කියනකොට එතනට අස්මිමානිය ඇවිල්ලා ඉවරයි. මොකද ඒක මම කරගෙන මගේ කරගෙන යමක් මම දැක්කා එළියේ තියෙන යමක් දැක්කා කියන වශයෙන් ගන්නකොටම එතන අස්මිමානිය ඇවිල්ලා ඉවරයි. එමනම් මේ අර අපිට පද්ම මාත්‍යය තෝරලා දුන්නා හොඳට මේ අස්මිමානිය පටන් ගන්න මේ සමුදය කොතනද කියන එක තේරුම් ගැනීමට ඉතාම හොඳ සූත්‍රයක් කියන එකත් හිතට ආවා. තෙරුවන් සරණයි. අනිත් කල්‍යාණ මිත්‍රන්ට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
දැන් මෙතන ඔව් අදහසක් කියන්නේ අපි ගොඩක් මම හිතන්නේ හුඟක් අය තර්ක කරන නැත්තම් ඉන්න මතයක් තමයි නෑ ඕවා ටික ඇතිවීම ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ ඕවයි ඇලුනොත් ගැටුනොත් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියන එක. ඒ කියන්නේ ඔය ජාති පහ රූපේ වේදනා සංඥා සංකාර විඥාන අර 11 ආකාරයෙන් පිහිටනවා. ඒ කියන්නේ අපි ඇහෙන් දකිනකොට ඕවා ඇති වෙනවා. ඒ ඇති වුණාට එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟට මේවයි ඇගැටීම නිසයි මේ ප්‍රශ්නේ. ඒ හින්දා අපි ඔය ඇලීම් ගැටීම් පැත්ත අඩු කරගන්න තමයි මේ භාවනා කරන්න ඕන නැත්නම් සිහිය සතිපට්ඨානෙ වඩන්න ඕන කියන අදහසක් තියෙනවා. ඉතින් ඒකටත් මම හිතන්නේ මේ සූත්‍රයේ බොහොම කල්පනාවෙන් බැලුවොත් ඒකෙත් උත්තරයක් තියෙනවා. ඒ වගේම අපේ අර චිත්‍රමාත්මේ මතු කළා මේ අස්මිමානය කියන එක. අස්මි කියන එක අපි කතා කරන අඩුයි. අපි ඊට මෙහා එවනේ ගොඩක් වෙලාවට කතා කරන්නේ සක්කාය දිට්ඨිය වගේ තැන්වලින්. අස්මි කියන එක ඇත්තටම අර සංයෝජනයක් විදිහට දුරු වෙන්නේ මේ මම අහලා තියෙන විදිහට නම් සෝවාන් වෙනකොට නෙමෙයි රහත් වෙනකොට. හැබැයි මෙතන මේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ දේශනාව කරලා තියෙන මේ අස්මි කියන එක ගැන සක්කාය දිට්ඨිය කියන කතාවක් නෙවෙයි මෙතන යෙදිලා තියෙන්නේ. ඒ වගේම මේ දේශනාව අහලා ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වුණා කියලා නෙමෙයි අපි දන්නානේ රහත් වුණේ එතකොට නෙමෙයි ඊට ගොඩාක් පස්සේ කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවටත් පස්සේනේ. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙතන ධර්මය අවබෝධ කළා කියන එකෙන් තේරුම් ගන්න තියෙන්නේ සෝවන් වුණා කියන එක. එතකොට මේ සෝවන් වෙන්න මේ අස්මි කියන එක හටගන්න විදිහ දැනගන්න එකයි. හට නොගන්න විදිහ දැනගන්න එකයි මෙතන කියනවා. ඒ කියන්නේ දැන් මේක උපාදාය. උපාදාය අස්නීති හෝති නොඅනුපාදාය. කියන්නේ උපාදාය නොවුනොත් එහෙම අස්මි කියන එකක් පිහිටන්න බෑ. උපාදාය වුණත්මයි අස්මි කියන එකක් පිහිටන්නේ කියන කතාවක් පෙන්නනවා. ඉතින් මෙතන මම හිතනවා මේ අර ලෝකෝත්තර දැක්මට සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට එහෙම නැත්නම් සත්‍ය ඥානය ඇති කර ගැනීමට දුක කියන්නේ මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය කියන්නේ මොකද්ද කියලා එක ගැන අර පැහැදිලි දැක්මක් ඇති කරගන්න. එතනයි මම සම්මා දිට්ඨිය විදිහට දකින්නේ. ඒක මේ ජාති පහ උපාදාය කෙරුවොත් එතන මම ඉන්නවා. උපාදාය නොවුනොත් ඒක අනිත් පැත්ත වෙන්න ඕන නෝ අනුපාදාය කියනකොට. يعني අස්මීති හෝති කියන එක ඇති වෙන්නේ උපාදාය කළොත්. උපාදාය නොකලොත් නෙවෙයි කියන එක. ඒක තේරුම් ගන්න ඕන. එතකොට දැන් මෙතන මම මතු කරන්න හිතිය වචනයක් අපේ මං හිතන්නේ පාලි දන්නයි අපිට උදව් කරයි. මට නැච්චර ලොකු පාලි දැනුමක් නැහැ. මේ උපාදාය කියන එකේ උපාදානය කියන එකේ වෙනසක් තියනවද නැද්ද? තියනවනම් මොන වගේද ඒ වෙනස කියන එකත් අපිට කවුරු හරි පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
ඉතින් අපිට පාලි දැනුම තියෙන කෙනෙක් ඉන්නා නම් ඒ ගැන තේරුම් කළ දෙනවා නම් හොඳයි. ජයන්ත මහත්මයාලා මම හිතන්නේ මේ අවස්ථාවේ නැහැ. නමුත් තුමල තව පොඩි වෙලාවකින් සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. කලින් මිත්‍රෙකුට පුළුවන් දේ සම්බන්ධයෙන් අපිට යන කිසි දෙයක් එකතු කරන්න. උපාදාය උපාදාන කියන ඒ වචන දෙකේ යම් කිසි සමානකමක් හෝ වෙනසක් තියෙනවද කියලා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කොකලගේ මහත්මයා එක දෙයක් මතක් වුණා. ඇත්තට පාලි දැනුමක් නැහැ. අර රූප සම්බන්ධයෙන් කතා කරනකොට අතව්‍යාපෝතේජෝ වායෝ වලින් ඒ හතර ඒ වයින් උපාදාය වූ රූපත් කියන තැන ඒ උපාදාය කියන වචනය එනවා. තැන ඒයින් හැදුණු කියන අදහසද කියන එක ඔබතුමාගෙන් දැනගන්න කැමති. ඒතක පොඩි වෙනසක් තියෙනවා වගේ කියලා තේරෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි චිත්‍ර මහත්මිය. ඇත්තටම මම ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වුණේ. අපි යම් කිසි වචනයක තේරුම හොයන්න තවත් තැනක මේක සඳහන් වෙන තැනකින් ගන්න උත්සාහ කළොත් ඒක හුඟක් සාර්ථකයි කියලා මම හිතනවා. ඒ කියන්නේ උපාදාය වචනේ අපිට අහුවෙන එක තැනක් තමයි මේ රූපය ගැන කියද්දි සතර මහා ධාතුවත් සතර මහා ධාතුවේ උපාදාය රූපත්. ඒතර උපාදාය රූප කියනකොට අපි දන්නවා වර්ණ ගන්ධ රස ඕජා කියන හතරයි අර අටවිසි රූපවලදී ඉතුරු 24යි ඔය පඨවි ආපෝ තේජෝ වායෝ ඇරෙන්න. ඒතර උපාදා කියනකොට ඒ තේරුම එන්නේ ඇසුරු කරගෙන වගේ අදහසක් නේද? අර අල්ල දැන් උපාදාන කියනකොට අපි ගොඩක් වෙලාවට භාවිතා කරනවා මේ දැඩිව අල්ලගත්තා, දැඩිව බාරගත්තා, නැත්නම් වැසගත්තා කියලා වගේ. අන්න ඒ වගේ උපාදානය කියනකොට දැන් උපාදාය කියනකොට ඇසුරු කරන අර්ථය තමයි මට නම් හැඟෙන්නේ. ඉතින් ඒවයි තව වෙනස් ඒවා තියෙනවා නම් කවුරු හරි අපි දැනුවත් කරන්න පුළුවන්. එතකොට මේ සූත්‍රයේ විශේෂයෙන්ම උපාදාය කියන වචනේ තමයි යෙදিলা තින්නේ. උපාදායෝසෝ ආනන්දස්මීති හෝති නොඅනුපාදාය කිංච උපාදායස්මීති හෝති නොඅනුපාදාය රූපං උපාදායස්මීති හෝති නොඅනුපාදාය වේදනා උපාදායස්මීති හෝති නොඅනුපාදාය සංඥං උපාදායස්මීති හෝති නොඅනුපාදාය සංඛාරේ උපාදායස්මීති හෝති නොඅනුපාදාය විඥානං උපාදායස්මීති හෝති නොඅනුපාදාය. එතකොට ඒ අර්ථයෙන් බැලුවොත් මේකේ පේනවා මේ රූපය ඇසුරු කළොත් තමයි අස්මිය ඇති වෙන්නේ. වේදනාව ඇසුරු කළොත් තමයි අස්මිය හිතෙන්නේ. නේද? ඒ විදිහට අපිට ඒ જાති පහටම සංඥාව ඇසුරු කළොත් තමයි ඒ අස්මි කියන ගතිය එන්නේ. සංඛාරය ඇසුරු කළොත් තමයි අස්මිය එන්නේ. ඊළඟට විඥානය ඇසුරු කළොත් තමයි මේ අස්මිය කියන එක හටගන්නේ. ඒකෙත් මට තව තැනක් මතක් වෙනවා. දැන් අපි නිතරම සතර සතිපට්ඨානෙ කියන්න ඕනනේ. සතිපට්ඨාන සූත්‍රෙත් ඔය උපාදාය වචනේ එනවා නේද? ඒ හැම එකටම දැන් කායනුපස්සනාව මේ වඩාගෙන යෑමේදී අර ඒකේ කියනා නේද හැම ඒ භාවනාවටම පොදුවේ එන එකක් නචකින්චි ලෝකේ උපාදීයති කියලා. එතනත් ඒ උපාදීයති කියන ටිකක් කිට්ටුවෙන් යන වචනයක් තියෙනවා. ඒකත් මේ උපාදාය උපාදීයති ළඟට අර අනිත් වචනේ තමයි උපාදාන කියන. ඒක ඔයයි පොඩි පොඩි ඒ තේරුම් ඒ වගේ තව ඒ තැන්වල තියනවා නම් ඒව සම්බන්ධ කරගත්තොත් මේ උපාදාය කියන එකට තේරුමක් ගන්න පුළුවන් වෙයි මං හිතනවා. ඒ චිත්‍රමාත්මයේ කියපු අර උපාදාය රූප කියන එකේ කෙලින්ම උපාදාය කියන වචනෙම යෙදිලා තියෙන හින්දා ඒකට සම්බන්ධව කියන්නේ මේවා ඇසුරු කළොත් තමයි අස්මිය ඇති වෙන්නේ, ඇසුරු නොකළොත් ඇති වෙන්න විදිහක් නෑ කියන අදහස ගොඩක් ගැලපෙනවා කියලා තමයි මං හිතන්නේ. මේක ගැනයි එතකොට කොහොමද ඒ තත්ත්වයටපත් වෙන්නේ කියන එක ගැනයි අපි ටිකක් කතා කරන්න උත්සාහ කරමු. තව අදහස් තියනවද මේවා ගැන? නැත්නම් මේක ගැන ප්‍රශ්නයක් තියනවා නම් හරි, අදහස් තියනවා නම් හරි ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම සේන මහත්මයා ඔබට දැන් එකතු වෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔබ මෙතන ඒ සූත්‍රයේ උපාදාන උපාදාය කියන එක මම ඩික්ෂනරියෙන් බැලුවා, පිටක LKK තියෙන ඒකේ තියෙන විදිහ මම මෙතන දාලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ සූත්‍රයේ මට මෙතනදී තේරෙන්නේ මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලා ගැනීම කියන එකයි. මම සිංහල පරිවර්තන තමයි කියන්නේ, මන්ට මොකද පාලිම දන්නේ නැති හින්දා. ඉතින් මේක තමයි මේක තමයි අල්ලා ගැනීමට හේතු. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ඕනම දෙයක් උපාදාය හැටියට ගන්න අපේ තණ්හා මාන දිට්ඨි කියන වශයෙන් අල්ලා ගැනීම හින්දා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ දැන් මට මම කියලා හරි මොකක් හරි දැනෙන්නේ මගේ ළඟ තියෙන මට මොකක් හරි වේදනාවක් දැනෙනවා නම් ඒක එතකොට තමයි මම කියලා දැනෙන්නේ. නැත්තම් මොකක්වත් දැනෙන්නේ නැත්තම් මට මම කියන අදහසක් ඇති වෙන්නේ නැහැ. දැන් වෙන මොකක් හරි දැන් ගොරෝසු උදාහරණයක් ගත්තොත් මම කියනවා නැත්නම් මගේ දේකට විරුද්ධ වෙන එකක් හරි එහෙම නැත්නම් මට මොකක් හරි අනතුරක් වෙන එකක් හරි ගැන ආවොත් තමයි මට මම ගැන හිතෙන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් කරගෙන යනවා නමුත් මම ඒ ගොරෝසු විදිහට නමුත් සියුම් විදිහට බැලුවොත් අපි හැම දෙයකටම දැන් මම ගැන හිතනකොට මම කියලා එක හැම දෙයකටම යොමු වුණත් අපි තණ්හාව නැත්තම් මාන නැත්තම් දික්ති වශයෙන් ගත්තොත් එතන මම කියන එකක් ඇති වෙනවාමයි. ඒත් එහෙම නැත්තම් තණ්හා මාන දික්ති නැත්තම් මම කියන එකක් ඇති වෙන්න දෙයක් නැහැ කියන එක තමයි මට මේ සූත්‍රයෙන් තේරුම් ගත්තේ. දැන් මෙතන දැන් මට කියන්න ඕන ප්‍රධාන වශයෙන් දැන් මගේ ළඟ තියෙන මේ දුර්වලකම් ගොඩක් තියෙනවා. එකක් තමයි දැන් මාන කියන එක නැත්තම් ඔය සමහර වෙලාවට මේ සාකච්ඡාවදී පාවිච්චි කරනවා අපි දැන් සමහර වෙලාවට මේ සමතය කියන්නේ තවදා විදර්ශනා හොඳයි කියන ඇඟීමක් පාවිච්චි කළොත් කවුරු හරි නැත්නම් මම පාවිච්චි කළොත් එතන මම පාවිච්චි කරන්නේ මගේ මාන ගතිය නිසා. මොකද මට ඒක අනිත්‍යව නැත්නම් මක්කිය නිසා නැත්නම් එහෙම නැත්නම් මානෙ නිසා කියලා එක තමයි මට හිතෙන්නේ. ඒ වගේම තමයි දැන් මම ප්‍රකාශ කළොත් කොමාරි මේක මේවා එතරම් මේවට වඩා අනිත් එක හොඳයි කියලා. එතකොට ඒක එතන මානයක් ඇති වෙනවා. ඉතින් මෙහෙම තණ්හා දිට්ඨි මාන වලින් අපි යම් කිසි දෙයක් අපි ළඟ තියෙන තාක්කල් අපිට හොඳට ඒක පේන්නේ නැහැ, නිවැරදිව පේන්නේ නැහැ. ඉතින් ඒක තමයි මෙතන ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ කියන එකයි මට මේ සූත්‍රයෙන් තේරෙන්නේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සේන මහත්මයා. වසන්ත මහත්මයා ඔබතුමා ශ්‍රීලන්ද අපි සමග එකතු වෙන්න මේ වෙලාවේදී තිරුවන් සරණයි.
මේ අවස්ථාවේදී ඇත්තටම මෙතන දැන් ඇත්තට රූපයක් දැක්කහම ඒ දකින්න අවස්ථාව කියලා අපි ගත්තොත් මේ ඒක අපිට මිනිතු දැන් අපි හිතුවොත් එහෙම ශබ්දයක් කියලා දැන් ශබ්දයකිනුත් ඇහෙනවා අපිට මොකක් හරි ශබ්දයක් ඇහෙන්නේ ඒ අමුත්‍ය ශබ්දයට අපි මොකද්ද ශබ්දයක් ඇහෙන්නේ ඉස්සල්ලා ඉතින් ඒක ඇත්තටම ඒක අපි දන්නේ නැහැ මේක මොන වගේ දෙයක්ද කියලා අපි කිසිම දෙයක් හැඟීමක් නැතිව වෙනකොට මේ අපිට තමයි මේ කන කියන එක ඉපදෙන්නේ කනක් කියලා අපිට අපි කලින් දැනගෙන හිටු නිසා අපි ඒකට කන කියනවා නමුත් ඒ අවස්ථාවට යම් කිසි දෙයක් නිසා එතන උපදින යම් කිසි දෙයක් සම්පන්නයක් සම්බන්ධරේද ඒ එතකොට ඒ ඇති වෙන්නේ යම් කිසි කෙරෙහි ශබ්දයක් ඒ ඇහිච්ච ශබ්දයක කන යොමු වෙච්ච නිසා එකෙනේ පොපසක පිටින් සපෝට් එකෙන් වෙන්නේ මානසිකාරය සුදුින් ඇති වෙන්නේ ස්පර්ශය. එතකොට ඔය දැන් රූප වේ නාම ධර්ම ඇති වෙනවා කියලා දැන් සාකච්ඡා මට අහන්න කියනවා අපි අන්නවා හමුවම එකෙනේ නාම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය. ඒක ස්පර්ශයක් ඇති වෙන්නම ඕනේ මේක කියන ඉතින් දුර ඉතින් එහාට මේ මේ සෝසිස් එක කන්ටිනියු කරන්න. ඒතර ඒ වගේ වෙලාවට මානසිකාරයේ කියන එකයි මේ ස්පර්ශය කියන එකයි සංග විලා කියන්නේ. ඒක විඥාණයට අහු වෙන්නේ නැහැ. ඒක තමයි කියන කාලම මේ අපි කරන අපි ලෞකික ලෝකේ ඉන්න අපි කරන දේ අපිට ලෝකෝත්තර ධර්මයට යනකොට තමයි අපි බලන්නේ මේ ස්පර්ශය සමුදය සමුදය නිරෝධී. නිරෝධී නැද්ද? ඒකට කියලා කියන එතකොට ඒක ස්පර්ශය වෙනවා 108 ආකාරයෙන් වෙනවා මේ ආයතන 6 හරහා බාහිර සහ අභ්‍යන්තර වගේ ගත්තහම ඔක්කොම මම සාල කියන ස්පර්ශය කියනවා මේ එක සම්පේකි එතකොට අපිට එතකොට ඒක වෙන් කර ගන්න දැන් එතකොට ඒකේ අපිට ගුණයක් තියෙනවා මේ අනේ ඇතුලේ ඇත්තේ ඒකේ මේ ආයතන වල ඒකට තමයි කියන්නේ අර ඒ අර ඉස්තරීම උපද්දල දෙන ශක්තිය අතර ඒ ශක්තිය නිසා තමයි අපිට මේ දිගට ඉස්සරහින් මේක ගැන හිතන්නේ මෙහෙම කබ්දයක් යන්නේ දැන් මොකද්ද මේ කියලා. විතර සජ්ජෝ සමන්නාහර කියන්නේ අන්නේ පාළි වචනයක් ඉන්නේ කියන වචන කියලා ඒකේ ඒ ගුණයක් තියෙනවා. ඒ නිසා තමයි මේ කබ්දේ මේ අරබයා ඇතුලිට කම්පණය තුලින් අපිට දැනගන්න ලැබෙන මේක මෙහෙම වගේ. ඒතර ඒ වගේ දෙකින් තමයි අපිට සලම මේක ග්‍රහණය වෙන්නේ. එතකොට තමයි අර උපාදාන කියන්නේ ඇත්තම ඒක ග්‍රහණය කරගන්න ගතියක් නැත්නම් ඒක දැස ගන්න ගතියකට මුල පෑදෙන එතනින්. උපාදාය කියලා කියනවාම එතන ඇත්තටම උපාදාය රූප කියලා අපි කියනවා. මුත් සතර මහා ධාතුවත් ඇතුළත වෙන කියන දිස්ති උපාදාය රූප අනිත් කොහොම ටික උපාදාය රූප කියලා කියනවා. ඒකෝට ඒකිනුත් 14ක් යන සුඛම රූප කියලා. නමුත් අර උපාදාය කියන්නේ ඇතුළු කරන. පටිවිපෝතේ කියන ස්වභාව හතරක් ඒ කියන්නේ ඒකත් අපිට කියන්නේ අපි දැනෙන නැත්නම් දැනගන්න ඒ වගේ ස්වභාව හතරක්. ඒකෝට ඒ වගේ දෙයක් තමයි මට තේරෙන්නේ. ඉතින් ඉතින් එහාට තමයි මේ ඇති වෙන්නේ මේ කර්ම තත්ත්වෙදි වෙන්නේ. ඒක ඉස්සලාම මුලින්ම කිසිම දෙයක් හැඟීමක් කිසිම දෙයක් නැහැ. එතකොට තමයි ඒ අරබය ඇති වෙච්ච ඒ ශබ්දය අරබය අපි හිතන පෙර අධ්‍යක්ීම මේකට ඇතුළු කරගත්තහම තමයි එතනින් ඇති වෙන්නේ මේ අර මම සංහාව කියන එකෙන් බැඳලා තියෙන්නේ මේ ස්පර්ශ සම්මුදයක් කියන දෙක. ඒතකොට ඒ දෙක බැඳලා ඒ දෙක ඒ ස්පර්ශය කියන එක තේරුම් අරගත්තම තමයි අපිට තේරෙන්නේ මම කියන කෙනෙක් මේ ඉස්සරහට ආපු නිසා තමයි මේ අතීත අනාගත වර්තමාන ඒ වගේම ආධ්‍යාත්මික බාහිර මේ 21 ආකාරයකටම අපි හිතන්නේ කියන්නේ. ඒතකොට ඒක නැති කරගන්න බෑ අපිට. නමුත් ඒකට කරලා තියෙන වෙන දෙයක් ඒ කියන්නේ මේක තේරුම් ගන්න අර ඉතිරූපස සමුදය අත්සංගමෝ කියන විදිහට මේක ගැන බලන්න ඕනේ කියන එක තමයි මට සාමාන්‍ය ජීවිතයේ නමුත් ඉස්ලාම අපිට ඉන්නේ සද්දේශ සම්ප්‍රමාත්‍යක් විතරයි. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි වසන්ත මහත්මයා. මේ පොඩි ළමයෙක් වගේ ප්‍රශ්නයක් අහන්න හිතුණා. කල්‍යාණ මිතු ඕනම කෙනෙක්ගෙන් ඒකට උත්තර ලැබෙනවා නම් බොහොම සිහිල බාර ගන්නවා. ඇයි අපි ඒකට සත්‍යයක් කියලා කිව්වේ? ඇයි ඒක රූපයක් කිව්වේ නැත්තේ? ඇයි අපි ඒකට රසක් කියලා කිව්වේ නැත්තේ? දැන් වස්තුවත්ම එහෙම කියනකොට හිතට ආව කවුද මේ කියන්නේ මේ ශබ්දයක් කියලා? කවුද මේ රස කියලා කියන්නේ? කොහොමද ඒක රසක් නෙවෙයි ශබ්දයක් වුනේ? ඒ ආදී වශයෙන් ප්‍රශ්න කීපයක් හිතට ආවා. ඒ වගේම කොකුල්ගේ මහත්තයා හිතට ආපු දෙයක් තමයි මේ මේ පහ ඇත්තටම මේ එකින් එක අරගෙන අපි මේක අපි මම කරගෙන තියනවාද නැද්ද කියලා බලනට වැඩිය ඇත්තටම මේ හැම තත්පරයකම හැම ක්ෂණයකම සිද්ධ වෙන මේ දැකීම් ඇසීම් දැනීම් දැනගැනීම් කියන්නේ මෙන්න මේ පහේ එකතුවක් වී යන ගතියක් නේද කියන එක. ඒ වගේම තවත් හිතට ආව මේ සිදුවන සිදුවීමේ හරියටම සත්‍ය නොදකින තාක්කල්, ඒ කියන්නේ තථාගත ධර්මය කියලා කියන්නේ හේතුඵල ධමයක්. මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. හේතුන් පටිච්ච සම්පූර්ණ හේතු බංග නිරුජ්ජති. එන මේ දේ නොදැක්වීම නිසා මේ දේවල් වලින් ඔක්කොම අපිට අවශ්‍ය විදිහට තණ්හා මාන දිට්ඨි වශයෙන් මේ දේවල් එකතු කරගන්නවා. ඒ අනුවනේ අස්මිමාන මනෝවිඤ්ඤාණය හැදීම ඇති වෙනවා කියන එක වචන වශයෙන් කියන්න TypeError නෑ. නමුත් එතන පොඩි තීරුම් ගැනීම වෙනවා කියලා හිතනවා. ඒක පටිච්චසමුප්පාදයට සම්බන්ධයි කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මටත් මේක අහපු ධර්ම වලින් තව ටිකක් මෙන්න මෙහෙම දෙයක් හිතුණා. දැන් මංකටවල ස්වාමීන් වහන්සේ, සුදස්සන ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. මං හිතන්නේ ඒ කියන තැන කියනවා මේ ස්කන්ධ වලට කියා මේ උපාදානීයයි. ඒ කියන්නේ ඒවයි කෙලෙස් නැහැ, ස්කන්ධ වල කෙලෙස් නැහැ. නමුත් ඒවයි තියෙනවා කෙලෙස් ඇද ගන්න ගතිය, තැම්පත් කරගත හැකි ගතියක්. එතකොට ඒක විස්තර කරන්නේ ඒක නිකන් සීනි බෝතලයක් වගේ කියලා. ඒ කියන්නේ ඒකේ සීනි නැහැ. නමුත් සීනි දමන නිසා, දමන බෝතලය නිසා ඒකට සීනි බෝතලය කියනවා. එතකොට එහෙමනම් ඔය රූප ශබ්ද ගන්ධ රස ඒවා සීනි ටික වගේ ඒවා ඒකට දාගන්න පුළුවන්. ඒවා උපාදාය රූප. ඒකට බස දාන එක තමයි උපාදානය වෙන්නේ. ඊළඟට මට මතක් වුණා මේ කියන මේ මහත්මේ දැන් කතා කර මජ්ජි සූත්‍රය ගැන. මජ්ජි සූත්‍රේ මම අහලා තියෙනවා ධර්මීය ටිකක්. ඒක කියනවා මේ ස්පර්ශය ගැන කියනකොට අතීතය ඒකාන්තයක්, අනාගතය ඒකාන්තයක්, මැදි මේ වර්තමානය මැද කියලා. එතකොට එතනදි මම දැක්කා වැටහීමක් අරගෙන දෙනවා. අතීතය කියනකොට අතීතයේදී ඈත අතීතය, ළඟ අතීතය, ඒ සේරම තිබුණු තැන්වල තිබිච්ච දේවල්. දැන් මට යමක් හමු වෙනකොට ඇසට මම ගන්නවා අතීතයෙන් මේක මෙහෙමයි කියලා. මේ දැකපු දෙයක් නිසා ඊටවට මට මේකේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා එතනම අනාගතයක් ගොඩ වෙනවා. එතකොට අතීතය වර්තමානයේ ඉඳීමක් නැහැ. වර්තමානයේ නිතරම ගලාගෙන යන අතර අතීතයයි අනාගතයයි දෙක අතරින් ගැට ගහගෙන ඉන්නවා මේ මෙතෙන්දී. ඒක අන්න ඒකත් මට මතක් කරන්න හිතුණා.
සිරන් සරණ පද්ම මහත්මිය, අපි කොංගලගේ මහත්මයට යොමු වුණේ අස්සාවේදී. සිරන් සරණයි.
හොඳයි. සිරන් සරණයි. බොහොම වැදගත් අදහස් මේ ඉදිරිපත් වෙනවා. එහෙම තමයි වෙන්න ඕන. කෙනෙක් කියාගෙන යනවට වඩා මේ හැමෝම හිතනවා නම් මොකද අපි අවබෝධයක් ලබන්නනේ, ධර්ම සාකච්ඡාවක් තියෙන්නේ. කවුරු හරි කියන එකක් පිළිගන්නවත් නැතුවත් නෙමෙයි මේ. මේකේ දකින්න පුළුවන් පැති තියනවාද, ඒවා මට ප්‍රයෝජනයක් වෙයිද? එහෙම ප්‍රයෝජනයක් වෙනවා නම් තමන්ගේ මාර්ගයට මේක උදව්වක් වෙයිද කියන පැත්තෙන් තමයි අපි මේ සූත්‍ර එහෙම විමසන්න ඕන. ඉතින් නැතෙන්දී අර දැන් මේ ජාති පහ මේ දැන් ඉස්සෙල්ලා කතා කරපු මහත්මිය වරම කිව්වා අර බෝතලේ සීනි බෝතලේ වෙනවා වගේ. දැන් සීනි කියන එක බෝතලේ කියන මට්ටමේ තිබුණ නැහැ. සීනි කියනකොට ඔන්න දැන් අපිට නිකන් මොනවදෝ හදාගෙන කියලා හිතෙනවා නේද? ඒකට එතන තිබුණ දෙයක් නෙමෙයි, ඒක අපේ මනසේ හදාගත්තු දෙයක් තමයි අපි ඒ බාහිරයට අයිති කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතනත් දැන් මේ ජාති පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ නිසානේ දැන් මම කියන එකක් හැදෙන්නේ කොහොම හරි අස්මීති හෝති. එතකොට ඒක රූපං උපාදාය අස්මීති හෝති නොඅනුපාදාය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩ පිළිවෙල දීලා තියෙනවා මේ රූපයේ පිරිසිඳ දකින්න කායනුපස්සනාව, වේදනාව පිරිසිඳ දකින්න වේදනානුපස්සනාව. ඇයි මේ පිරිසිඳ දකින්න කියන්නේ? ඇත්ත ඇති හැටි දකින්න. ඇයි අපිට එහෙම දකින්න වෙලා තියෙන්නේ? අපි දැනට ඇත්ත ඇති හැටි නොදන්න නිසා කියන තැනින් අපිට පිළිගන්න වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවකින්. එතකොට දැන් මෙතනත් දැන් ඒ ඇත්ත ඇති හැටි නොදන්න නිසාමයි මේ අස්මීති කියන එකක් ඇති වෙන්නේ. එතකොට දැන් රූපයේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා. එතකොට ඒකේ ඇත්ත දකින්න විදිහක් තමයි අපි රවසන්ත මාත්‍යත් මතක් කළා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන එක බලන්න කියලා ගොඩාක් තැන්වල තියෙනවා. රූපය මොකද්ද? රූපය හටගත්තේ කොහමද? ඒක නැති වෙන්නේ නැත්තම් නිරෝධ වෙන්නේ කොහමද කියන එක. එහෙම නැත්තම් නොහටගන්නේ කොහමද? දැන් සමුදේ තියෙනකන් මේකක් තියෙනවා. සමුදේ නැත්තම් එහෙම දෙයක් හටගෙන නැහැ නේද කියන ධර්මතාවයක්. ඒක ඒ පටිච්ච සමුප්පාදේ කියලත් පැහැදිලි වෙයි. ඉමස්මින් සති ඉදං හොති, ඉමස්මින් අසති ඉදං නහොති කියන එක. එතකොට මෙතනත් මේ සූත්‍රෙත් දැන් අන්තිමට අහනව නේද අපිට? ඔක අහලා හොඳට පුරුදි. රූපං නිච්ඡං වාති අනිච්ඡං කියලා. නිච්ඡං වා අනිච්ඡං වාති කියලා අහනවා. ඒ පහටම අහනවා. වේදනා නිච්ඡං වා අනිච්ඡං වා. නේද? සංඛාර නැත්නම් සංඥා සංඛාර විඥාන නිච්ඡං වා අනිච්ඡං වා. එතකොට උත්තරේ දෙනවා අනිච්ඡං ආවුසෝ කියලා. දැන් උත්තර මේ හරි වැදගත් තැනක්. මොකද සමහර විට මතක ඇති අර නන්දක හාමුදුරුව මෙහෙණි වහන්සේලාට දේශනා කරද්දිත් අහන්නේ නිත්‍යද අනිත්‍යද කියලා. එතකොට අනිත්‍යයි කිව්වහම ඇයි එහෙම අනිත්‍යයි කියන්නේ කියලා අහනවා. එතකොට මේගොල්ලෝ කියනවා මේක යථාභූත ස්වභාවයේ සම්‍යක් ප්‍රඥාවෙන් දැකලමයි මෙහෙම කියන්නේ කියලා. එතකොට අපි අනිත්‍යයි කියනකොට අපි අන්න ඒ වගේ නුවණකින්ද යථාභූත ස්වභාවයේ සම්‍යක් ප්‍රඥාවෙන් දැකලාද මේක කියන්නේ කියන තැන මේ තමන්ගේ පැත්තෙන් ප්‍රශ්න කළොත් මම හිතන්නේ සමතමන්ට උපකාරයක් වෙයි. එතකොට ඒකේ දැන් මේ ජාති පහේම මේ උපාදාය කියන එක තේරුම් ගන්නයි ඒ අනුපාදාය මට්ටමකට පත් වෙන්නයි මාර්ගය මොකද්ද? මේ පහේ අනිත්‍ය බව තේරුම් ගන්න ඕන. ඒකට අනිත්‍ය බව කියනකොට අපි ගොඩක් කතා කරලා තියෙනවා මේක මේ රූපය වෙනස් වෙන බවද, එහෙම නැත්නම් රූපය හටගත්තේ කොහොමද, මේ හටගන්න හේතු නැත්නම් හටගන්න විදිහක් නැහැ නේද කියන අර පටිච්ච සමුප්පාද ධර්මතාවය පැත්තෙන් බලන එකද කියලා. ඊළඟට අපිට දැන් මේ ආයතනේ වැඩ කරනකොට ඇහැට රූපයක් අරමුණු වෙනකොට හරි කනට ශබ්දයක් අරමුණු වෙනකොට හරි ඒ වගේ ඒ ඕන ආයතනයක් ගත්තහම ඒකේ මූලික මට්ටමක් තියෙනවා. අර දැන් සම්තුමත් කියලා ශබ්ද සංඥාවක් ඇහෙනවා. ඒක තමයි කනේ ක්‍රියාකාරීත්වය. හැබැයි ඒ සංඥාව කියන්නේ රූපයක්ද? ඒ ශබ්දේ කියන්නේ රූපයක්. ශබ්ද සංඥාව කියන මට්ටම රූපයක්ද? නැත්තම් අපි එතනින් රූපයක් හදලා ඕක ඇසුරු කරනවාද කියන එක පොඩ්ඩක් බැලුවොත් එතකොට පේයි මේක ගැන මේ මනායතනෙන් නේද රූපයක් හදලා ඔය රූපේ ඇසුරු කරන මට්ටමකට ගන්න. උපාදාය කරන මට්ටමකට ගන්න. මම තව විදිහකට කිව්වොත් අර 11 ආකාරයට දාලා ගන්න. මේක දුර තියනවද ළඟ තියනවද මේක අතීතද අනාගතද වර්තමානද කියලා ගන්න පුළුවන් වෙන්නේ අර දැන් ශබ්ද සංඥාව නෙමෙයි ශබ්දයට අදාළ රූපයක් හදලා ඕක නේද අපි දැන් ඇසුරු කරන්නේ. එතකොට ඕක අනවාහිරේ තියනවා කිව්වොත් දැන් මෙහි අස්මීති කියන එක ඇවිල්ලා නේද? ඔකට මම උදාහරණේ දෙන්නේ හැමතිස්සෙම අර වතුරට එබෙන බල්ලා එහින් දැකලා ඒක ගැන කල්පනා කරලා දැනගන්නවා හොම් පේන්න නම් බල්ලෙක්. ඊළඟට මේ බල්ලා බාහිර ඉන්නේ වතුරේ ඉන්නේ කියනකොට දැන් අස්මි කියන කතාව ඇවිල්ලා කියලා හිතටම පැහැදිලි ඇති. මේ දැනගත්තු බල්ලා ඉන්නේ බාහිරේ කියලා හිතනකොට එහෙනම් අපි ඇහැ පාවිච්චි කරලා දෙයක් ඔය එළියේ තියෙන දෙයක් කියනකොට අපි දැවිල්ල නේද ඕක අස්මීති කියන එක. නැවතෙනි කල්පනා කළොත් එයි මේ මේ රූපං උපාදාය අස්මීති හෝති. ඒකම අනිත් පහටත් දාගන්න වේදනා සංඥා සංකාර විඥාන කියනකොට. එතකොට මේ රූපයක් ගැන දැන ගැනීම තුලම විඥානය එතනත් අස්මීති ගතියක් ඇවිල්ලා නේද? එහෙනම් අර රූපය තිබුණට කමක් නැහැ. එතන නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඊට පස්සේ එන කෙලෙස් ටිකක්ද? එහෙම නැත්නම් අතන රූපයක් තියනවා කියනකොටම ඔය තණ්හා මාන දිට්ටි යෙදිලද?
තෙන්සනේ කෝගුරුවේ මාත්‍යා අපි ඔබතුමා ඇහෙන්නේ නැතුව ගියා. මම අදකට විසන්දි වෙච්ච ගතිය විසන්දි වෙච්ච ගතිය එන්න තියෙන්නේ මම හිතන්නේ නැවත සම්බන්ධ වෙයි කියලා. ඒ අතරතුරේ අනිත් කල්‍යාණ මිත්‍රයන්ට යම් කිසි අදහසකින් හෝ ප්‍රශ්නයකින් සම්බන්ධ වෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කියන මාතේ.
හන්නගේ මම සරයි. මම ඒක තමයි අර ඒ වෙලාවේ මම මුලින් කිව්වේ රූපය බාහිරින් පිළිගත්තොත් එතන මමත්වයක් ඇති වෙනව නේද කියලා. මම නම් කේසා කාඩිටියක් කියලා. එතකොට ඒක තමයි මම අදහස් කරේ වෙලාවේ. තව එකක් සම්බන් උපාදානය වුණා නම් යමක් අපි දුකක් ඇති කරගත්තනේ. ඒ කියන්නේ මේ සංකිටේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. අනේකත් මතක් කරගන්න කැමති තිරුවන් සරණයි.
ඉන්න සන්නයි මම හිතන්නේ ප්‍රොබ්ලම් එකක් සම්බන්ධ වෙයි අපිට. ඒ අතරදී ඇත්තටම මේ එතුම ප්‍රශ්නයක් නැගුවා මේ අස්මිමානේ සහ සක්කාය දිට්ඨිය කියන්නේ එකමද වෙනස්ද කියන එක. ඒ ගැන ඇත්තටම කල්‍යාණ මිත්‍රගේ අදහස් දැනගන්නත් කැමතියි. මොකද ඒකත් ඉතාම වැදගත් වෙනවා කියලා හිතෙනවා.
ඔව් මං හිතන්නේ මං අන්තිමට කියාගෙන ආවේ අපි දැන් ඔය රූපයක් ඇසුරු කරනවා කියන එක මොකද්ද කියන එක මොකද ඔක හුඟක් වැදගත් වෙනවා මේ විදර්ශනෙට. දැන් අපි ඇහෙන් දැකලා රූප අරගන්නවා. නැත්තම් නිමිති ඉතුරු කරගන්නවා. කණෙන් අහලා නිමිති ඉතුරු කරගන්නවා. ඒ වගේ ආයතන 6ටම. එතකොට මෙන්න මේ මේ ඒ නිමිති කියනකොට මෙන්න මේ ಜಾති පහම උතන හටගෙන ඉවරයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මේවා ඇසුරු කරන මට්ටමකට ඇවිල්ලා ඉවරයි. මොකද අපිට ආයේ මතක් කරගන්න දැන් හදලා ඉවරයි. ඒ නිමිත්තේ මං හිතන්නේ මං ඊයේ සාකච්ඡාවේදීත් මතක් කළා මේ නිමිත්තක් හදනකොට උතන ආයතන හයම ගැට ගහලා ඉවරයි කියන එක. අපිට ඇහෙන්නේ ශබ්දයක් වෙන්න පුළුවන්. ඒකට කල්පනා කරලා රූපයක් කරලා බාර ගන්නකොට ඊට වඩා ගොඩාක් දේවල් වෙලා. ඒක එතන ඒ ටිකක් හොඳට කල්පනා හැදෙන එකම මේ අස්මි කියන එක හැදිලා ඉවරයි. මම කියන එක හැදිලා ඉවරයි. මොකද එතන අදහසක් තියනවා දැන් මගේ ආයතන වලින් අද්දැක්කොත් මෙන්න මේ වගේ තමයි මේක අද්දකින්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඇහෙන් දැක්කොත් මේ වගේ තේයි. කණෙන් මේක අද්දකින්න ගියොත් මේ වගේ ඇහෙන ගතියක් තියෙයි. නාසයෙන් මේක අද්දකින්න ගියොත් මෙන්න මේ වගේ දැනෙන ගඳ සුවඳක් දැනෙන ගතියක් තියෙයි. ඒ රූපෙට ආවේනික. ඒ වගේම මේකේ රස බැලුවොත් මෙන්න මේ වගේ රසක් තියෙයි. සමහර ඒවයි රස තියෙනවා, සමහර ඒවයි රස නැහැ. මේ දෙකම රස නැහැ කියලා දැනගන්නේ ඒ දිව කියන හැඟීමක් එක්ක. ඒ වගේම මේක ස්පර්ශ කළොත් මේ වගේ දැනෙයි කියන අදහසක් තියෙනවා. ඔය මේ නිමිති හදන ගතිය. දැන් ඔක මේ වචනයට වඩා වැදගත් වෙන්නේ ප්‍රායෝගිකව බලන්න. දැන් එහෙම දැකීම තුල අන්න මෙහෙම දෙයක් නෙමේ දකින්නේ. කියන අදහස තුල ওই ටික කොහොම තියෙනවා. ඒක මම ඒ තේරුම් ගන්න තමයි අර උපමාව හැම තිස්සෙම ගන්නෙ. දැන් බල්ලා වතුරට ඉදිලා අන්න අරෙහි ඉන්න බල්ලෙක් නේ දකින්නේ. කියනකොට ඔක්කොම ටික ඇවිල්ලා ඉවරයි. අපි පිළිගත්තත් නැතත් එතන නේද තණ්හා මාන දිට්ටි අස්මිමාන සේරම හටගෙන ඉවරයි. ඉතින් මෙහෙම කිව්වා කියලා කලබල වෙන්න එපා. ඉතින් අපි ඒ එහෙම නොකර ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අනිත් පැත්තට එයි. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්න කරන්න ඕන. දැන් අපේ මුලාව අවිද්‍යාව යෙදුනොත් ඉන්න තැනයි. අවිද්‍යාව නොයෙදුනොත් මොන වගේ ස්වභාවයක්ද කියන එකයි ගැන යම්කිසි දල අවබෝධයක් දහමට අනුව ගත්තොත් එතන සම්මාදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨිය ඇති වුණ කෙනා දන්නවා දැන් කොතෙන්ට යන්නද මේක මේ වගේ වැඩපිළිවෙලක යෙදෙන්න ඕන කියලා. ඒකේ මම අර හැමතිස්සෙම අර සතිපට්ඨානේ වචන ගත්තොත් නචකින්චි ලෝකේ උපාදීයති කියන එක. ඊළඟට මෙතෙන්ට මම හිතන්නේ වැදගත් වෙන අනිශ්චිතෝච විහෙරති කියන එක. අනිශ්චිතෝච විහෙරති ඒ දැන් සතිපට්ඨාන වඩන කෙනාට එන ප්‍රතිඵලයක්. කායනුපස්සනාව සාර්ථකව වැඩුණොත් සම්පූර්ණ වුණොත් එන ප්‍රතිඵලය අනිශ්චිතෝච විහෙරති. රූප කියන ලෝකය මිශ්‍රය කරගන්නේ නැහැ, ඇසුරු කරගන්නේ නැහැ. එතකොට එතෙන්ටත් මේක ගැලපෙනවා. මේක ඇසුරු කළොත් අස්මිය, ඇසුරු නොකර නොවේ කියන එක. ඒ ඇසුරු කිරීමේදී එතකොට රූපේ වේවා, වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය කියන ඒ සේරටම ඕක එකම ධර්මතාවයේ යොදලා බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ ධර්මතාවය ගැන අවබෝධයක් ගැනීම තාම මේ ඇසුරු නොකරන මට්ටමට පැමිණීම නෙවෙයි. පැමිණෙනොත් රහත්ුණා වෙනවා. හැබැයි අපිට අවබෝධයක් ගන්න පුළුවන් රහතන් වහන්සේ අවිද්‍යාව නොයදෙන මනස මෙන්න මේ වගේ තත්වයක් වෙන්න ඇතිනේ අපේ අවිද්‍යාවට මෙහෙම පෙනුනට. දැන් බල්ලගේ අවිද්‍යාවට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා පෙනුනට හිතුනට අපට එහෙම වෙන්නේ නැහෙනි. එහෙනම් අපි ඇහැට මුලා වෙලා මේ එළියේ තියෙන දෙයි මේ දකින්නේ කියලා හිතුණාට ඇහැ පිරිසිඳ දැකපු දවසටත් එහෙම වෙයිද? බාහිර රූප පණවයිද? බාහිර රූප පණවන්නේ නැති දවසට මේ අජ්ජත් රූපේ පණවයිද? ඇහැ කියන එක. කියන නුවණ ගන්න. මොකද ඒ නුවණ ගැනීම තුල තමයි මම දකින්නේ මේ දැන් මේක තේරුම් ගත්තා කියලා අස්මී කියන එක පිහිටන්නේ නෙමෙයි. හැබැයි අස්මී කියන එක පිහිටන්නේ මෙන්න මේ හේතු හින්දායි කියලා නුවණක් එනවා. ඒ නුවණ තුල තමයි අර විචිත්‍ර මහත්මිය මතු කරපු සක්කාය දිට්ඨිය කියන එක. ඒ කියන්නේ වැරදි දෘෂ්ටිය, මේ මම ගැන තියෙන වැරදි දෘෂ්ටිය කැඩෙනවා. හැබැයි අස්මී කියන එක දුර වෙලා නැහැ. ඒකට වැඩපිළිවෙල තියෙනවා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේ සම්මාදිට්ඨියෙන් පටන් අරන් තව කරන්න කෘත්‍යයක් තියෙනවානේ. එතකොට ඒ කෘත්‍ය තුල අපි යන්න ඕන කොහාටද? මෙන්න මේ අපි ඇහෙන් දැකීම තුල නිමිති හදනවා. කණෙන් ඇසීම තුල නිමිති හදනවා. ඒ නිමිති හැදීම කියන එක මම අර ඒකත් තේරුම් ගන්න පැහැදිලි කළේ ආයතන හයම එතන ගැට ගැහිච්ච මේ ආයතන වලින් අත්දකින්න පුළුවන් දෙයක් තියනවා කියන මට්ටමට යනවා. ඒ දේ තමයි අපි ඔය 11 ආකාරයෙන් අරන් තියෙන්නේ. ඒ දේ රූපයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්, සංකාරයක් වෙන්න පුළුවන්, විඥානයක් වෙන්න පුළුවන්. ඒකට ඒ දේ පැන උනේ මේක දිහා බලන නිසා. දැන් කණෙන් අරන් දීපු සංඥාව දිහා මනසෙන් බලන නිසා. ඇහෙන් අරන් දීපු සංඥාව දිහා මනසෙන් බලන නිසා. ඒකට අර උපමා විදි පේනා නේද? මූණ බලන නිසායි පේන්නේ. නොබලන නිසා නොවේ. කියන අර්ථය ටිකක් ගැළපෙනවද මන් දන්නේ නැහැ. මට නම් පේනවා මේ වගේ ගැළපෙනවයි කියලා. ඒකට මෙන්න මේ වගේ දෙයක් අවබෝධ කිරීමෙන්ද මේ ආනන්ද හාමුදුරුව මේක අහලා සෝවාන් වුණා නැත්නම් ධර්මය දැක්කා කියන එකට මේ මා විසින් චතුසත්‍ය ධර්මය නුවණින් අවබෝධ කරන ලද්දේය කියන්න පුළුවන් උනේ. එහෙම කිව්ව පළියට ආනන්ද හාමුදුරුව රහත් වුණා නෙමෙයි. නිමිති හදන්න නැති මට්ටමටපත් වුණා නෙවෙයි. වැරද්ද කරන්න නැති මට්ටමටපත් වුණා නෙමෙයි. හැබැයි මෙහෙම වෙන්නේ මේ හේතු කියදෙන හින්දා. ඒ අවිද්‍යාව මත හටගන්න කෙලෙස් හේදෙන හින්දා. මේ කෙලෙස් හේදුන් නැත්තම් මෙහෙමයි කියලා නුවණක් පහළ වීම නෙවෙයිද? දැන් එහෙම පහළ වුණොත් එහෙම මේ හේතු යෙදෙනකම් මේ පහ තියෙයි. මේ හේතු යෙදුන් නැත්තම් ওই පහ හටගන්න පුළුවන්ද? පියර මනසෙන් දැනගන්න රූපේ, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. ඒව අර දැන් අපි බාර අරන් තියෙන මට්ටමටම ඕවා පත් වෙයිද කියන පැත්ත. මේක තේරුම් ගත්තොත් ඊළඟට ඒක එක්කම අනිත් පැත්තට පෙයි. මොකද්ද මේ ditta sutta muta viññāta කියලා අදහස් කරන්න ඇත්තේ? සුතේ සුතමත්තං කියනකොට සද්දය ඇහුණා. ඒක අර මනසෙන් බලලා අර වගේ ඒකට අදාළ රූපයක් සකස් කළේ නැත්නම් අපේ නිමිති ඉතුරු වෙයිද? ඒ කියන්නේ ඔය යටි පහට අදාළ. ඒකට ඔන්නඔක තේරුම් ගත්තොත් Tamanට ඒකේ ප්‍රතිපදාවක්. මේ කරන්න දෙයක් මෙන්න මේ වගේ වැඩපිළිවෙලක යෙදුනොත් අපි අර මුලාවෙන් කරන දේ නවත්තන පැත්තකට යයිනේ. බල්ල වතුරට එබිලා බල්ලෙක් ඉන්නවා කියලා පණෝන මට්ටමක් තියෙනවා. රූපයක් පණෝන මට්ටමක් තියෙනවා. ඒ මට්ටමෙන් මිදෙන මට්ටමකට යන වැඩපිළිවෙලක් මොකක්ද කියලා අදහසක්වත් ගන්න පුළුවන්. ඔක මේ මුලාව මතයි ওই දේ තියෙන්නේ. මුලාව නැති වුණොත් ওই දේ පිහිටන්න බෑ කියන පැත්තක් දැක්කොත් එතන තමයි මේ අර දැන් රූපං නිච්ඡං වා නිච්ඡං වාති කියන එකට අවබෝධයෙන් උත්තරයක් දෙන්න පුළුවන් කියන එක මම දකින්නේ. මොකද මේ අනිච්ච සංඥාව කියන එකත් එතන තේරුම් අරන් තියෙන්න ඕන. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන පැත්ත. රූපය තියෙන්නේ මේ සමුදේ හිඳයි, මේ සමුදේ යෙදුන් නැත්තම් රූපය පිහිටන්න බෑ. එතකොට අපි ඒ ඇහෙන ඇසීම තුල නැත්තම් කණෙන් සද්ද සංඥාවක් උපද්දලා දෙන ඒක තුල රූප වේදනා සංඥා සංකාර හදලා ඇසුරු කරන්න පුළුවන් මට්ටමකට යන්නේ මන ආයතනෙන් නේද කියන පැත්තක්. එතකොට ඒ හදපු දේ රූප වේවා වේදනා වේවා සංඥා වේවා ඔය ඕන එකක් අර 11 ආකාරයකට පත් කරන්නේ මේ මනසෙන් බැලීම තුල නේද? මනසෙන් ඒ විදිහට බැලුවේ නැත්තම් එහෙම දෙයක් සිද්ධ වෙයිද කියන වගේ ධර්මතාවයක් මම මේක තුල දකිනවා. මේක ඉන්නසලා බලන්න මේ අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න, මේ පැහැදිලි නැත්නම් ඒත් අහන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කුංගලගේ මහත්මයා. මම හිතන්නේ ඒ අදහස් සම්පූර්ණයෙන්ම පැහැදිලිද කියලා තේරෙන්නේ නැහැ. නමුත් උපතමා මුලින් කියපු යථා භූත tattve සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න කියන එක ඇත්තටම ඒක ඒ කොටස ඒ වචන ටික හිත ගත්තා. මොකද තථාගත ධර්මයේ අපි අවබෝධ කරනකොට අපි සෘතමේ වශයෙන් මුලින්ම තේරුම් ගැනීමක් වෙනවා. ඊළඟට ඒ සෘතමේ වශයෙන් කියලා කියන්නේ පොත්පත්වලින් කියවලා කෙනෙක්ගෙන් අහලා එහුම්කම් දීලා ඒ අදි වශයෙන් තේරුම් ගත්ත දෙයක් මේදී මෙහෙම වෙන්න පුළුවන්ද කියලා අපි ඊළඟට මනසෙන් හිතන ගතියක්, චින්තාමය වශයෙන් සුතමය ප්‍රඥාව චින්තාමය ප්‍රඥාව කියලා ඒ මනසින් හිතපු ඒදී අපි අර කොබ්බලගේ මහත්මයා කියපු සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න තුරු කෙනෙකුට මේ සම්පූර්ණ අවබෝධයක් එන්න තියෙන ඉඩකඩ අඩුයි කියලා වගේ තේරෙන්නේ. මොකද ධර්ම අවබෝධයේදී අපිට ගොඩක් සමහරක් වෙලාවට සමහර කෙනෙක් මේකට එකඟ වෙන්නේ නැහැ. නමුත් ඒ තර්කේ යන්න පුළුවන් දුරක් තියෙනවා කියලා හැම වෙලාවෙම හිතෙන්නේ. ඒ තර්කේ යන්න පුළුවන් දුරට එහායින් මේ සම්‍යක් ප්‍රඥාවෙන් දැකීම, එහෙම නැත්නම් විදර්ශනාවෙන් දැකීම තුලින් සම්පූර්ණ අවිද්‍යාව කෙනෙකුට නැති වෙන්න පුළුවන් කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් තවත් ප්‍රශ්න තියෙනවා නම් එකතු කරන්න කියලා කල්‍යාණ මිත්‍රගේ ඉල්ලා සිටින තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හමෝකේ මවසරයි. එතෙන්දි මට මතක් වෙන්නේ අර සේක පුද්ගල භාවයක් වගේ. ඒ කියන්නේ ආනන්ද හාමුදුරනේ එතෙන්දි සක්කාය දිට්ඨිය නැති වුණා. ඒත් එක්කම අස්මි ගැන අවබෝධයක් ඇති වුණා. පසු කාලයකදී ඒක නැති කරගන්න. තෙරුවන් සරණයි.
තවත් අදහස් තියෙනවද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේක මෙහෙට එකතු කර හැකිද නැද්ද කියලා මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම භාවනා කරගෙන යනකොට මම මට පේනවා මෙහෙම දැන් අපි රූපයට දෙන වටිනාකම නිසායි යම් කිසි දෙයකට වටිනාකමක් දෙනකොට තමයි ඒකෙන් අපිට එක මේ නිමිතක් කරගන්නේ. ඒක දිහා හැරිලා බලන්නේ යම් කිසි දෙයක්. එතකොට මජ්ජි කියපු තැන මේ මොහොතේ අපි ඒක කරන්නේ අතීතයයි අනාගතයයි එකතු කරන තැන මම හැදෙනවා. එතකොට අපි රූපය හරියටම වටහා ගත්තොත් රූපය කියන්නේ මේක සතර මහා ධාතුව විතරයි. එතකොට මේ අනිත්‍යක ඒ අනිත් 24 උපාදාය රූප අල්ලන්න පුළුවන් දෙයක් කක් කිසි දෙයක් නෙමෙයි, අල්ලන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. අපි ඒව අල්ලන්න ගියාම අපේ අත ගැටෙන්නේ සතර මහා භූත රූපේ නම් එතකොට මම මගේ කියලා ගත්ත තැන ස්පර්ශයෙන් ඉහට ගියට පස්සේ මනසට පුළුවන් කමක් නැහැ එළිය දකින්න. එතකොට එතන දකින්නේ ධම්ම ධාතු. ඒ ධම්ම ධාතුවෙන් හදලා පෙන්නන රූප තමයි අපි බාහිරේ තියෙන විදියට දකින්නේ. එහෙමනම් මම හැමතිස්සෙම ලැජ්ජ නැතිකමට ගැටෙන්නේ මගේම මනෝවිඥාණය සමග නේද? මොකද එළියේ ඇති දෙයක් නැහැ. එළියේ තියෙන්නේ සතර මහා ධාතුවයි ඒකට දාපු මායකාරී මේ වර්ණ ගන්ධ රස ඒ වගේ දේවල් තියෙන්නේ එකකින්වත් තෘප්තියකට පැමිණෙන්න බැරි දේවල් මායකාරීයෙන් යුක්ත වටිනාකමක් නැති දේවල්. නමුත් වටිනාකම මගේ ඇතුලෙන් කෙලෙස් දීගෙන මේවයි කැට ගහගන්නේ මම කියන පුද්ගලයා මම සමගම පුරහල්ලන ගතියක් ඇලෙන ගතියක් මම දකිනවා. ඊළඟට මන්ට මේතෙන්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැන අනිත්‍යයි කියන තැන වටහාගත්තා. අනිත්‍යයි කියන තැන තියෙන්නේ නිත්‍ය නැතිකමම විතරක් නෙමේය, පෙළෙන බවක් තියෙනවා. එතකොට මම ඒක බැලුවා පෙළෙනවද කියලා. ඒ එතකොට අර අනිත්‍ය දේට වඩා අනිත්‍ය දේ පෙළෙන බවක් පෙරලෙන බවක් තියෙනවා නම් ඒක කවදාවත් මගේ කියලා ගන්න සන්තෝෂයක් නෑ. පෙළෙනවයි කියන්නේ දැන් මට සිතුවිල්ලක් එනවා නම් කවුරු හරි මගේ ළඟට එනවා නම් කෙලින්ම ඒ පුද්ගලයා ගැන හිතක් හදාගෙන මම පෙළෙනවා ඉක්කො දකින්න සතුටෙන් පෙළෙනවා, එහෙම නැත්නම් දුකෙන් පෙළෙනවා. සිතුවිල්ලක් මට එනවා නම් ඒ සිතුවිල්ල හැමතිස්සේම ඇඟේ හැපෙනවා, හිතේද මනසේද හැපෙනවා. ඒ කියන පෙන ඒකෙන් පෙළෙනවා, හැමතිස්සේම පෙළෙන බව දැක ගන්න පුළුවන්. මාඩිවල මොකක් වෙලාවට එන සිතුවිල්ල දිහා බලනකොට මේ පෙළීම දකිනවා. එහෙනම් අනිත්‍ය නම් පෙළෙනවා නම් පෙරලෙනවා නම් අල්ල ගන්නත් බැරි නම් මේක දුකද නැද්ද කියන එක සාම දුකක්, විශාල දුකක් කියන බව වැටහෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පද්ම මහත්මිය. හොඳයි කුඹරි මහත්තයා, තවත් හිතට ආපු අදහසක් මේ උපත දැන් අර සූත්‍රයේ විස්තර කරනකොට ඔබතුමා අපිට පැහැදිලි කරා අවසානයේ රූපං නිච්ඡං වා අනිච්ඡං වා කියලා ඇහැව්වා. වේදනා නිච්ඡං වා අනිච්ඡං වා කියලා. එයාති වශයෙන් යනකොට අපිට අවසානයේදී අහනවනේ විඥාන නිච්ඡං වා අනිච්ඡං වා කියලා. දැන් යම් කිසි විදියකට දැන් අපි හිතාගත්තු දෙයක් ඇතුළත මේ සියල්ලම අනිත්‍ය බව අපිට කියනවා. දැන් මේ සියල්ල දැනෙන දැනගන්න බව අපිට මේ විඥාණය නිසා ඇති වෙනවා කියලා. අපි විඥාණය කියලා අපි තේරුම් ගත්තොත් ඉංග්‍රීසියෙන් අපි consciousness කියනවා. ඒ වගේම මේ දැනෙන බව දැනගන්නා බව කියන එක තථාගතයන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ කුප්පලේ මහත්ම හය ආකාරයකට. ඒක අර මදුපිණ්ඩික සූත්‍රයේ ඇත්තටම ඒක සඳහන් වෙනවා. මේ විඥානේ ඇති වෙන හැටි නැති වෙන හැටි අර චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥානං කියලා. එතකොට මේ වගේ ඇති වෙමින් නැති වෙමින් පවතින විඥානයකින් දැනගන්න මේ දේවල් වල නිත්‍යකමක් තියෙන්න පුළුවන්ද කියන වගේ අදහසක් ඇති වුණා. ඒ වගේම අර ඔබතුමා කියපු මනසින් හදලා මනසින් බලනවා කියන තැන නාම ධර්ම විස්තර කරන තැන තථාගතයන් වහන්සේ අපි අභිධර්ම ක්‍රමයටත් අපි දන්නවනේ අභිධර්මයේදී බෙදන්නේ රූප, ඊළඟට චිත්ත, චෛතසික, නිබ්බාන කියලා. චිත්ත චෛතසික කියන මේ නාම ධර්ම ගැන අපි ඉගෙන ගන්නකොට එතන තේරෙනවා මේ ස්පර්ශය කියන එක ඒක මුලට නෙමෙයි දාලා තියෙන්නේ. ස්පර්ශයෙන් මේ දේ පටන් ගන්නවා කියන එක අපි කතා කරාට නාම ධර්ම තුල මේ ස්පර්ශයේ පිටිපස තියෙන්නේ. ඇත්තටම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට මේ අර මනෝ ස්පර්ශය මෙතන සිදුවීම ගැන එතන සඳහන් වෙන්නේ ඒකයි කියලා හිතුණා. ඔබතුමා කතා කරනකොට ඒ දේවල් හිතට ආවා. ඒ වගේම ඒ මනසෙන් ස්පර්ශ කර කර නැවත දැනගන්නා දේවල් අපි නැවත නැවතත් මනසින්ම ස්පර්ශ කර කර දේවල් දැනගන්නකොට ඒ මනස්පිකාර කරනවා කියලා අපි කියනවා ඒකට. ඒ නිසා ඒකම ඇත්තම තථාගතයන් වහන්සේ තවත් තැනක දේශනා කරනවා තියෙනවා දැකලා තියෙනවා සම්පේ ධම්මා මනසිකාර සම්භවා කියලා. ඉතින් ඒ කොටස් ටික ඇත්තටම හිතට ආවා ඔබතුමාගෙන් ඒ සම්බන්ධයෙන් යමක් ඉදිරි කරන්න පුළුවන් නම් දැනගන්න කැමති. තිරුවන් සරණයි.
ප්‍රශ්න ගොඩක් මතු කරපු හින්දා මම හිතන්නේ මොනවා හරි ඉගෙන කියන්නත් වෙනවා. මම සාමාන්‍යයෙන් කැමති නෑ මේ වචන ගොඩක් කොයි විස්තර කරන එකට. මොකද ඕක දැඩිව ග්‍රහණය කරනවා. ඕක දැනුමක් විදිහට එකතු කරගෙන මේ හරි මන් දන්නවා කියලා හිතන පැත්තට යනවා. ඉතින් මේ අභිධර්මයේ ඉගෙන ගන්නකොට විශේෂයෙන් මතක තියාගන්න මූලික කරුණු ටිකක් තියෙනවා. මේ චිත්ත චෛතසික ධර්ම. දැන් එතකොට චෛතසික කියන්නේ සිතත් එක්කම හටගන්න සිතත් එක්කම තියෙන ධර්ම ටිකක් විතරයි. මේ සිත නැති වෙනකොට ඒ ටික ඉවරයි. ඒ හින්දා ඔයයි අපි කොච්චර පිළිවෙලක් කතා කළත් මේක මේ එක මොහොතේ සිද්ධියක්. සිත සමග තියෙන සිද්ධියක්. එතකොට ඔවා පිළිවෙලක් දාලා පැහැදිලි කරන්න ගියාට අර අපි හැමතිස්සෙම අහුවෙනවා මේ ටිකක් අර ලෝකෙට අයිති පැත්තෙන් හිතන්න. ඒ කියන්නේ කාලයකට දාලා හිතන්න. මෙතන මතක තියාගන්න කාලපරතරයක් නැහැ. එක මොහොතේ සිද්ධියක් ගැන එක එක පැත්තෙන් බලලා කතා කරන විදිහක් වගේ කියලා හිතන්න. එතකොට ඔය ගැටලු ගොඩක් විසඳෙනවා මේක ඉස්සෙල්ලද පස්සේද ආවේ කියන ප්‍රශ්නෙට. දෙවෙනි එක තමයි අර ඔබතුමිය මතු කළ ඒ හරීම වැදගත් කරුණු ටිකක් ඒ මතු කළ ඒ හැම එකක්ම හරි. ඒ කියපු හැම එකක්ම හරි. ඒ ටික අපේ පටලව ගැනීම තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ ඊළඟට පස්ස මූලිකා මානසිකාර මූලිකා. දැන් මෙතන මේ සූත්‍රෙදී පැහැදිලිව මට හිතෙන්නේ පෙන්වන්න කරන්නේ මේ මානසිකාරය තුල. ඒ කියන්නේ උපාදාය කියන වචනේ ඕක තමයි තියෙන්නේ ඇත්තටම. දැන් රූපය ඇසුරු කිරීම තුලයි අස්මිය තියෙන්නේ. වේදනාව ඇසුරු කිරීම තුලයි අස්මිය තියෙන්නේ. උපාදාය කියන වචනේට ඇසුරු කිරීම කියලා දැම්මොත් එතකොට ඊට වඩා ටිකක් අපිට මේක පැහැදිලි වෙයි. ඒ ඇසුරු කිරීම කියනකොට අර මම ඉස්සෙල්ලා මතක් කළේ සතිපට්ඨානෙ වඩන්නේ මොකටද? අනිශ්චිතෝච විහෙරති වෙන්න. රූපේ අනිශ්චිතෝච විහෙරති වෙන්න. වේදනාවේ අනිශ්චිතෝච විහෙරති වෙන්න. චිත්තේ අනිශ්චිතෝච විහෙරති වෙන්න. ධම්මේ අනිශ්චිතෝච විහෙරති වෙන්න තමයි ඒ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා තියෙන්නේ. ඒක වෙන්නේ අපිට බලෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අන්න අතනයි අපි මේ වරද්ද ගන්න තැන. දැන් මේවා කියනකොටම හිතෙනවා ආ එහෙනම් දැන් මෙහෙම ඉන්න ඕන කියලා. එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා තියෙන ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව වඩන්න දැක්මක් ඇති කර ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ සඳහා තමයි මේවා කතා කරන්නේ. එතකොට සමහර විට හිතෙන්න පුළුවන් දැන් මේ දැන් ඔය රූපයක් නැතුව ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්ද වෙයි අවබෝධයෙන් දවසට. දිත්තේ නිත්තමත්තන් උන දවසට, සුතේ සුතමත්තන් උන දවසට. හැබැයි අපි තාම ඉන්නේ මේ කාම ලෝකේ කියන එක අමතක කරන්න එපා. හැබැයි මේ කාම ලෝකේ ඉඳන් ඔය ලෝකෙන් ඈතර වෙන පැත්තට යන්න මාර්ගයක් උපද්දව ගන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ. ඒතකොට ඒකේ පළවෙනි දේ තමයි මෙහෙම තත්වයක් නෙමේක කියලා නුවණක් ඇති කරගන්න එක. එතකොට ඔය ಜಾති පහම නිකන් තියෙන ඒවා නෙවෙයි. අපි බලන නිසා උපද්දව ගන්න ඒවා. මේ කණ්ණාඩියේ උපමාව බලන්න, වතුරට ඉබෙන නිසා කියන උපමාවත් මෙතන තියෙනවා. මම අර අපිට පුරුදු එකක් මේ බල්ලා වතුරට ඉබෙන එක දෙන්නේ. මොකද අද කාලේ වතුරට ඉබිලා මුණ බලන අය නැහනේ නේද? ඊට වඩා එක උපකරණ හදාගෙන තියෙනවානේ කණ්ණාඩි දර්පණ පැත්තෙන්. හැබැයි ඒ කාලේ වතුරට ඉබිලා මේ මුණ බැලුවා. ඒතර මේ අර මම හිතන්නේ පාළි වචනේ උදකපත්තං මොකක්ද එකක් තිබුණා. ඒ කියන්නේ මේ ජලයට ඉබිලා අර මුඛ නිමිත්ත දිහා බැලුවා. මුහුණ දිහා බැලුවා. එතකොට මේ උපමාවමයි අර අපි දැන් මේ වතුරට ඉබෙන බල්ලා කියලා කියන්නේ මම නිතර මතක් කරන්නේ. මේක අපිට තේරෙන විදිහට ගන්න. ඉතින් මේවා බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ කාලේ ගත්තු උපමා සූත්‍රවල මේ ධර්මය පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ හරි රහතන් වහන්සේලා හරි දැන් මෙතන මන්තානි පුත්ත පුන්න හාමුදුරුව එක්කම මම මේ පොඩි සමාවකුත් ඉල්ලනවා. හත්යගේ මම මෙතන ෆයිල් එකක් දැම්මා, මේක ෂෙයා කරන්න එපා කියපු එකක්. හැබැයි මට හිතුණා දැන් මේවා කතා කරපු හින්දා අපේ කල්‍යාණ මිත්‍රයන්ට මේක හුඟක් වැදගත් වෙයි කියලා සමහර කරුණු තේරුම් ගන්න Tamanට කැමති නම් කියවලා බලන්න. ඉතින් මේවා මේ එක තේරුම් ගත්ත කෙනාට මාර්ගයක් විදිහට වඩන්න හුඟක් උපකාරී වෙන දෙයක්. ඉතින් මම ඒ වගකීම අරගෙන දැම්මා මේක ෂෙයා කරන්න එපා කිව්වත් මේකෙන් බොහෝ දෙනෙකුට මේකෙන් ප්‍රයෝජනයක් වෙයි කියන අදහසින් මම ඒක මේ ලැබෙන්න සැලැස්සුවේ. ඉතින් මේවයි තව තව මේවා පැහැදිලි කරනවා මේක භාවනා විදිහට කරන්න තිනම් කෙනෙකුට මේ ධර්මතා දකින්න. ඉතින් මෙතන මේ කරුණ තේරුම් ගත්තොත් තමයි ඒක වඩන්න පුළුවන් වෙන්නේ. අර ඥානං පස්සං යථා භූතං. දන්න දේ දැක්මක් කරගන්න ඕන ඇත්ත ඇති ඇති. එහෙම කෙනාට තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. සාස්සහෝති සම්මා දිට්ඨි. එයාට තමයි ලෝකෙන් ඈතර වෙන මාර්ගේ වඩන්න පුළුවන්. ඒක ඕන භාවනාවක් වඩන්න පුළුවන්. භාවනා කරන්න බැරුව නෙවෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන විදිහට ලෝකෙන් ඈතර වෙන මාර්ගයේ වඩන්න පුළුවන් වෙන්නේ මේක දන්න දකින කෙනාට විතරයි. ඥානං පස්සං යථා භූතං. ඒකට දන්න දකින කෙනෙක් වෙන්න තමයි අපි ධම නුවණින් විමසන්න ඕන. ඒ අහන දේ නුවණින් විමසන්න ඕන. නුවණින් විමසලා සමන්ත යම් කිසි නිකන් දලා අදහසක් හරි එනවා නම් එහෙම වෙන්න පුළුවන් ඇති කියලා ඒකේ ටිකක් යෙදිලා බලන්න ඕන. ඒකට තමයි මේක තව තව තහවුරු වෙන්නේ. ඉතින් මේ අර තව එකක් අර චිත්ත චෛතසික රූප කියන හතරේ පොදුවේ කියපු ලක්ෂණ ටික ඔවා ඔක්කොම සංකත ධර්ම නේද? ඇයි සංකත කියන්නේ? හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙන නිසාමයි. ඒකට එතන දකින්න සංකතයි පටිච්ච සමුප්පන්නයි කියන දේ. පටිච්ච සමුප්පන්න කියන දේ දැක්කොත් තමයි ධර්මය දැක්ක වෙන්නේ. ඒකට ඔය ඒ ಜಾති තුනම රූප චිත්ත චෛතසික නිපාන කියන එක ඇරෙන්න ඒක විතරනේ නිවන අසංකත ගණයට නේදන්. ඒකට මේව අනිත් ඒවා සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒයි එහෙම කිව්වේ. ඒකට ඒක පෙන්වන්න තමයි ඊළඟට මේවයි මේ කියන්නේ සමුදය දකින්න. සමුදය දකින්න පුළුවන් වෙන්නේ මේවා සංකතින්ද. තොර නුවණින් සමුදය දැක්කොත් එදාට පෙර සමුදය තියෙනකන් විතරයි මේවා තියෙන්නේ. එතකන් විතරයි මේවා ගැන කතා කරන්න පුළුවන්. සමුදය යෙදුන්නේ නැති දවසට ඔය හටගන්නේ නිරෝධයි. ඔන්න ඔය ධර්මයේ දැක්ම සඳහායි මේ මුළු ධර්මස්කන්ධයේම 84000ක් තියෙන්නේ. එතන වෙන් කරන්න දෙයක් නැහැ. මේක සූත්‍රද අභිධර්මද කියලා. අපි තේරුම් ගන්න ඕන මේ ටික ඉගෙන ගන්න කුමක් සඳහාද කියන එක. එහෙනම් ඒක අර වචන ටික කටපාඩම් කරගෙන නවත්තන්න නැතුව මෙන්න මේ ධහම දෙකීම සඳහා ඒක උපකාරය කරගන්න යථාගතවත් මං හිතන්නේ ඒක හුඟක් උදව් වෙනවා. එතකොට මේ මානසිකරණය කරන එකේ මුලාව මතමයි මේ පහ උපාදාය කරන්න කියන එක තේරුම් ගන්න. ඒක තමයි අයනිසෝ මනසිකාරය ඇත්තටම. ඒ කියන්නේ අපි ජීවත් වෙන මත්තම, ලෝකයා ජීවත් වෙන මත්තම. එතකොට ඒකේ ඉඳන් යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න. අපි නමට කියනවා අපි නම් යෝනිසෝ මනසිකාරය කරනවා කියලා. හැබැයි ඒකේ ගැඹුරු තේරුම මොකද්ද? උපදින හැටි යෝනිසෝ මේක ඇත්ත ඇති හැටි දකින විදිහට මේ උපදින හැටි ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය දකින විදිහට මානසිකාරය කළොත් තමයි මේ මුලාවෙන් මිදෙන්න පුළුවන්. ඉතින් උපදින හැටි යථාභූත ස්වභාවය අපෝ කියන්නේ මේ සමුදය ගැන. ඒත් සමුදය දකින්න නම් අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පැත්තෙන් ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න වෙනවා. සමුදය දකින්න, සමුදය අවබෝධ කරන. ඒතර මෙතනත් සමුදය අවබෝධ කරන්න මං කියන්නේ මේ ආයතන පැත්තෙන් බැලුවත් පේනවා මේ ලොකු වෙනසක් අපි හිතන් ඉන්න මට්ටමට වඩා. ඔය රූප තියනවා, ඉතින් මම ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ, නැත්තම් මගේ මොනවද මේ තණ්හා දික්කිමාන ඇති වෙන්නේ නෑ කියලා හිතුවට රූපේ තියනවා කියනකොට ওই ටික ඇවිල්ලා ඉවරයි. අවිද්‍යාව යෙදිලා ඉවරයි, කෙලෙස් ටික යෙදිලා ඉවරයි. ඒක තේරුම් ගන්න තමයි අර දැන් කණ්ණාඩියෙන් බලන නිසායි මේවා ඇති වෙන්නේ. බැලුවේ නැත්තම් මෙහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕක දිහා නොබලා ඉන්නවා කියන එක නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇහැ වහගෙන ඉන්න නෙමෙයිනේ. ඇහැ පාවිච්චි කරන්න නිමිති ගන්න එපා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති. මත්තමටපත් වෙන්න. තව ඇයි නිමිති ගන්නේ? මේක හට ගන්න හැටි නොදන්න නිසා, නොබලන නිසා. එතන නොබලන කිව්වෙ අර මුලාවෙන් බලන එක නෙමෙයිනේ. අපි ඇත්ත ඇති හැටි දකින්න නුමුණින් මේක දිහා බලන්නේ. ඒ කියන්නේ සිහියයි නුවණයි පිහිටන්නේ නැහැ. සිහියයි නුවණයි පිහිටන්න ඕන තැන දන්නෙත් නැහැ. පිහිටන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. ওই දෙක දැන දැක ගන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ, ධර්මයක් දේශනා කරන්න. ඉතින් ඒක පැහැදිලිව මේ මේ සූත්‍රේ තියෙනවා. ඒ ඒ නිසයි මේකෙන් සෝවාන් වෙන්න පුළුවන් උනේ. විශේෂයෙන් ආනන්ද හාමුදුරුවෝ සෝවාන් උනේ ඒකට අවශ්‍ය කරුණු ටික මෙතන තියෙනවා. ඒක ඒක ගන්න ඕනේ. එතකොට උපාදාය ආසෝවානන්ද අස්මිති හෝති නොඅනුපාදාය. කිංච උපාදාය අස්මිති හෝති නොඅනුපාදාය. රූපං උපාදායස්මීති හෝති නොඅනුපාදාය. වේදනා උපාදායස්මීති හෝති නොඅනුපාදාය. මේ විදිහට ඒ ಜಾති පහ ගැන මේකේ බලන්න තියෙනවා. එතකොට ඒකේ බලන්න ඕන අපි මේක උපාදාය වෙන්නේ කොහොමද? උපාදාය නොවෙන්නේ කොහොමද කියන අන්නේ පැත්ත තේරුම් ගන්න. එතකොට රූපයක් ඇසුරු වෙනවද? වේදනාවක් ඇසුරු වෙනවද? මේ ඇහෙන් දැකීම නිසා. මේක දැනගත්තු විඥානයක් ඇසුරු වෙනවද? දැපේ චිත්‍රමාත්මය මතු කළා. දැන් විඥාණය කියන එක බොහොම ඉක්මනට ඇති වෙලා නැති වෙන එකක් නේ. එහෙනම් එතනින් නුවණක් ගන්න පුළුවන්. ඔය අනිත්‍යක දැනගත්තේ ඔය විඥාණයෙන්. රූපයක් ගැන, වේදනාවක් ගැන, සංඥාවක් ගැන, සංකාරයක් ගැන. විඥාණය නිසාමයි ඔය හතර ගැන දැනගත්තේ. ඒ දැනගෙන නිකන් ඉන්නේ නැහැ. මේ විඥාණයෙන්ම හදලා විඥාණයෙන් දැනගත්තු ඒවා කියන සිහිය නුවණ පිහිටියේ නැත්නම් මොකද වෙන්නේ? රූපේ බැස ගන්නවා. ඒ කියන්නේ විඥාණයට පිහිටන්න තැනක් හදා ගන්නවා. ඒ කියන්නේ විඥාණය පිහිටන භූමි මොනවාද? රූපය, වේදනාව, සංඥාව, සංකාරය. විඥාණයේ බීජය අර ටික තමයි පිහිටන්න පුළුවන් භූමි. ඒ භූමියක් බවට පත් කරන්නේ ඔය ටික අපි දැන් මේ කිව්වා වගේ දැන් විඥාණි තියනකන් මේ ටික තියෙන්නේ කියන නුවණ නැහැ. තවදී රියොත් විඥාණයෙන්ම හතලා පෙන්නපු ටිකක් මේ ඔය දැක්කේ කියන නුවණක් නැහැ. අපි අරවා වෙන වෙනම ආවවා කොහේ හරි තියෙනවනේ. ඉතින් අපි ඕක ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහනේ කියන මට්ටමින් එනවා. ඒක අර ලෝකෙට අයිති මට්ටමක්. يعني බල්ලා වතුරට ඇවිල්ලා අර බල්ලෙක් ඉන්නවා. ඉතින් මං ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මට මොකද කියලා හිතියා වගේ. එතන අර තේරුම් ගන්න ඕන එතන මුලාව යෙදිලා අස්මිමානය ඇති වෙලා ලෝකෙට අහු වෙලා දුක සකස් වෙලා ඔය සේරම වෙලා පංච උපාදානස්කන්ධෙම හැදිලා එතකොට එතන සමුදය හොයාගත්තොත් විතරයි ඕකෙන් ඈතර වෙන ඈතර වීමක් තියනවා කියලා දැනගන්න පුළුවන්. ඈතර ඒ තුන දැනගත්තොත් දුකයි සමුදයයි ඈතර වීම නැත්නම් නිරෝධය කියන එක දැනගත්ත කෙනාට තමයි ඒ ආර්ය මාර්ගේ වඩන්න පුළුවන් වෙන්නේ. ඒ දෙය පෙන්නලා දෙන්න තමයි දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ කියන වගේ අදහසක් තමයි මේ මට කියන්න තියෙන්නේ. අපි අදහස් තියනවා නම් මේ ඉදිරිපත් කරන්න ගැටලු තියනවා නම් පෙරුවන් සරණයි.
තිරන් සරණයි කලින් තුන් නම් තව විනාඩි 10 12 විතර කාලයක් තියෙනවා. යම් කිසි ගැටලුවක් හරි තවදුරටත් අවබෝධය සඳහා යමක් එකතු කරන්න පුළුවන් නම් එකතු කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. තිරන් සරණයි.
තිරන් සරණයි. සුබනාටම පොගල්ගේ මහත්මයා මට හිතෙනවා මෙහෙම දෙයක් දැන් ඒ අතරේ ඉන්න බල්ලගෙන කතා කරාම ඒ බල්ලට ගන්නොත් එහෙම බල්ලෝ පොදුලා ඉන්නේ මේ පට ව්‍යාපෝ තේජෝ වායුවේ ඉතින් ඒ සහ උපාදාය රූපයෙන් කියලා භාවනා ඉගෙනුවොත් එහෙම ඉතින් ඒ බල්ලා සාවකාලික වගේ නිකන් ඒ මේ කියන්නේ කේන්තිය නැති ගැටයක් මොකක් කර වගේ ඒ ඇලෙන ගැටෙන්නේ නැති. නමුත් ඇත්තටම බැලුවොත් ඉතින් බල්ලෙක් නෑ නේද? පස ඉතින් එතකොට පේනවා එහෙනම් මේ හේතුයි හේතුච්ච නිසා යම් කිසි මේ මිනිස් සංඥා වඩනකොට විස්තර අත්‍යවම කරන්න ඕන දේ ඉතින් බලනකොට පේනවා ඉතින්ම පේනවද මේ ඉස්තරව ඇතින් ගැප් නෙමෙයි ඇත්තටම මෙතන මේ හේතු යෙදෙනකොට මේ බල්ලෙක් කියුණා ඒ හේතු වැදිනකොට බල්ලෙ පිට නිසානි බල්ලෙක් දැක්ක ඉතින් ඒ ඒකට ඉතින්ම කියන එන්නේ බල්ලෙක් ගැන කතාවක් නෑ එතන මේ බල්ලට මේ උගන්වන්නවත් මේ අනේ බල්ලෝ මේක මේ වගේ භාවනාවක් කරන්න කියලා කිරස් ගැටපත් කරගන්න පුළුවන්. නමුත් නැති තැනක මේ වගේ දෙයක් කියනවා කියලා අරගෙන භාවනා කරනකොට ප්‍රතිහිතනා චෝර ප්‍රතිබදා වගේ වගේ ගිහිල්ලා ඒ වගේ දෙකින් කෙලස් දු කරගන්න පුළුවන්. නමුත් පටිච්ච සමුප්පන්න භාවය දැනගන්න නම් ඒ වගේම මෙතන තියෙන්නේ මේ වගේ මේ අපිට මේ සංකතයක ස්වභාවය තේරුම් අරගෙන මේ පටිච්ච සමුප්පාදයේ ගලපනකොට අපිට පැහැදිලිව තේරෙනකොට මෙතන තියෙන අත්‍යවශ්‍යම ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මො ඉමස්සු පද්දා ඉදං පජ්ජති ඒ වගේ ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස් නිරෝධා ඉදං නිරෝධති කියන මේ සිද්ධාන්තය කියන්නේ මේ සිද්ධාන්තය බුදුරජාණන්සේ දේශනා කරේ සර්ව මුළු විශ්වයටම සාධාරණ වෙච්ච මේ න්‍යායක් කරන. ඒකට ගලපන්න හොඳටම පුළුවන් කියලා මට මේ වෙලාවේදී මේ ටිකක් මතකයට ආවා. මේ ඒකට පොඩ්ඩක් පැහැදිලි කරොත් අවසානයේදී මට හිතෙනවා මේ හොඳයි කියලා.
තිරුවන් සරණයි කෝකලගේ මහත්මයා වර්තමාන පුලුවන් ද ඒකෙන් අදහසක් ඉදිරිපත් කරන්න. තිරුවන් සරණයි.
ඔව් මං හිතන්නේ ඔය කරුණම තමයි අපි ආයෙ විස්තර කරන්නේ මේක තේරුම් ගන්න මේවා හටගන්නේ කොහොමද කියන පැත්ත නුවණින් බලන්න. ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ. එහෙම නැතුව තියෙන රූපේ හැදිලා තියෙන තෙරුවන් සරණයි ඇහෙනවද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දැන් ඇහෙනවද?
මට නම් ඇහෙනවා. මේ මං චිත්‍ර මහත්මිය ඩ්‍රොප් වෙලා
තියෙනවා. එහෙමද? මම මේ
ඇහෙනවා.
එතකොට මේ අපි රූපය ගැනත් සමුදය බැලුවොත් විතරයි ඇත්ත දකින්න පුළුවන්. නැත්නම් රූපය තියෙනවා ඒ රූපය හැදිලා තියෙන්නේ මෙහෙමයි. නැත්නම් ඒ රූපේ ලක්ෂණ ටික මෙහෙමයි. ඒ රූපේ වෙනස් වෙනවා. නැත්නම් ඒ රූපේ මෙන්න මේ කොටස් එකතු වෙලා හැදිලා තියෙන්නේ. ඒ රූපේ සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන එහෙම එහෙම බලන්න පුළුවන්. මම හිතන්නේ මේ වසන්ත මහත්තයාගේ මයික් එක මියුට් කරගන්න. එතකොට මේ ඒ රූපය ඒ විදිහට බලන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙම බලන්න එපා නෙවෙයි. ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. කෙස්ලොම්නිය දස් සම්මස්නහර. ඒවා මේ පිළිකුල් සාගත දුකඳ හමන මෙන්න මේ වගේ දේවල්. අසුභ සංඥාව වඩන්න. ඊළඟට කෙස්ලොම්නිය දත් හැදිලා තියෙන්නේ කොහොමද? මේ සතර මහා ධාතුවෙන් නැත්තම් රූප කලාප වලින්. මෙහෙම මෙහෙම වෙනස් වෙලා යන දේවල් වලින් කියලා ඒකත් බලන්න. ඒවා කරන්න ඕන. හැබැයි අපි නුවණක් ඇති කර ගන්න ඕන මේවා ඊ වැඩිම කුමක් සඳහාද? දැන් මේවා වඩන එක තුල අපේ කෙලෙස් තුනී වීමක් තියෙනවා. විශේෂයෙන් නීවරණ ධර්ම යටපත් වෙනවා. දැඩි යැලීමක් රාගයක් තිබුණා නම් ඕක නැති කර ගන්න පුළුවන්. අදුක නැති කියන වචනයට වඩා අඩු කර ගන්න යටපත් කර ගන්න පුළුවන් අසුභ සංඥාව වැඩිම තුනී. ඒ වගේ දැන් අර ධාතු මනසිකාරේ බලනකොට තව ටිකක් හේකලස් දුරු කරන්න පුළුවන්. කාමච්ඡන්ද ව්‍යාපාද වගේ ඒවා බොහොම යටපත් කර ගන්න පුළුවන්. ඒකට නීවරණ යටපත් වුණ මනසක් අවශ්‍ය වෙනවා එතනින් එහාට යන්න. මොකද පැහැදිලි මනසකට නීවරණ යටපත් වුණ මනසකට තමයි ධහම දකින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපි තීරුම් හිතුවත් එහෙම අර ටික වැඩුවහම හරි මේ වැඩෙන්නේ නිවන් මාර්ගයේ මෙතනින් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා එතන අඩුවක් තියනවා කියන එකත් තේරුම් ගන්න ඕනේ. නේද බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම මේ අනුක්‍රමයෙන් එක එක්කෙනාගේ මනස ටිකෙන් ටික තමයි මේ ගැඹුරු ධහම දකින මට්ටමට ගෙනියන්නේ. අර පහරාද සූත්‍රය කිව්වා වගේ මොහොදු වෙරළේ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට ගෙනියන්නේ. එතකොට ඒව එකක්වත් එපා කිව්වා නෙමෙයි ඒවා වඩන්න. දැන් මේවා ඇහුවා කියලා ඒව නවත්තන්න එපා. ඒව කරන්න ඕන. හැබැයි අපි තේරුම් ගන්න ඕන මේවා කරන්නේ කුමක් සඳහාද? තව එහාට යන්න තියෙනවා. ලෝකෙන් එතර වෙන මාර්ගයට යන්න තියෙනවා. මේ රූපයෙන් එතර වෙන මාර්ගයට යන්න තියෙනවා. වේදනාවෙන් එතර වෙන මාර්ගයට යන්න තියෙනවා. මේ පංච උපාදානස්කන්ධෙන්ම එතර වෙන මාර්ගයට යන්න ඔය ජාති පහේම අනිච්ච සංඥාව වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. මොකක්ද අනිච්ච සංඥාව කියන්නේ? මේ මේවා මොනවද? මේවායි සමුදේ මොකද්ද? මේවා හටගත්තේ කොහොමද? හටගත්තේ කොහොමද කියලා නුවණින් දකින කෙනාට තමයි නුවණක් එන්නේ. මේ හේතුපත්‍ය යෙදෙනකන් ඒවා තියෙන්නේ. ඔවා යෙදුන්නේ නැත්තම් මේවා තියෙන්න බෑනේ. ඉමස්මින් සති ඉදන් හොති, ඉමස්මින් අසති ඉදන් නහොති කියන ධර්මතාවය. ඔක නේද පටිච්චසමුප්පාද ධර්මතාවය කියන්නේ. ඒකට මේ මුළු ලෝකෙටම අයිති දේවල් අපි මේ ලෝකයක් කියලා හිතාගෙන නැත්නම් හදාගෙන විශ්වාස කරගෙන ඉන්න තේරම සංකතයි පටිච්චසමුප්පන්නයි. මේ සමුදේ යෙදෙනකන් ඔවා තියෙනවා. සමුදේ යෙදුන්නේ නැති දවසට ඔවා පිහිටන්නේ නැහැ කියන නුවණක් එයි. ඒක එතකොට මේ රූප, චිත්ත, චෛතසික කියන හැම ධර්මතාවයකම පොදු දෙයක්. එතකොට ඔය තියෙන රූපේ කඩ කඩ ඔය ටික මතක තියාගන්න පුළුවන්. ඒවා බලන්න පුළුවන්. එතනින් එහාට යන්න ඕන. ඒවා බැලුවේ කුමක් සඳහාද? ඒවයි සමුදේ අඳුරගන්න. සමුදේ තියෙනකන් විතරනේ ඔවා තියෙන්නේ. මෙහි අවිද්‍යාව තියෙනකන් විතරනේ ඔවා තියෙන්නේ. අවිද්‍යාව දුරු වුණ දවසට ඔවා උපදින්නේ නැහනේ. හටගන්නේ නැහැ. එතකොට මේ උපදින්නේ නැති නැවත නූපදින මට්ටමකට මනස සකස් කිරීම සඳහා වැඩපිළිවෙලක් මේ තියෙන්නේ. රහතන් වහන්සේ කියන්නේ කීනා ජාති, ජාතිය ෂේ වුණා. කොයි වෙලාවේද? එකකවත් කියන්නේ මම පිරිනිවන් පාවෙවට පස්සේ ජාතිය ෂේ වෙනවා කියලා. يعني මේ මොහොතේ දැන් කළ යුතු සියල්ල නිම කරන ලදී. අවිද්‍යාව ශේෂයක් නැතුවම දුරු වුණ ගමම්ම කියන්නේ. දැන් නම් ජාතිය ෂේ වුණා. ආයේ උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. මොනවාද උපදින්නේ නැත්තේ? ಜಾති කියන එකේ ගොඩක් තියනා නේස්ත කන්දානම් පාතු බව ස්කන්ධයන්. ඒකේ 15. ආයතනානම් පටිලාභු. ආයතනවල 15 ලැබෙන එක. මේවා නේද දුරු වෙන්නේ අවිද්‍යාව දුරු වෙන මනසට. ඒක දකින්න පුළුවන් මෙන්න මේවයි සමුදය තේරුම් ගත්තොත් විතරයි. මේ සමුදය තියනකන් අපි රූපයක් ගැන කතා කරන්නේ. මේ සමුදේ තියෙන කන්නේ වේදනාවක් ගැන කතා කරන්නේ. ඔය සංකතයි පටිච්ච සමුප්පන්න. එතකොට මෙන්න මේ සමුදය දකින එක සඳහා තමයි මේ අනිච්ච සංඥාව වඩන්න නැත්තම් යෝනිසෝ මනසිකාරය මේ උපදින්නේ කොහොමද කියලා යථාභූත ස්වභාවය දකින්න. එදාට පෙයි සමුදය තියෙනකන් මේව තියෙන්නේ සමුදය නැති වුණොත් නිරෝධයිනේ කියන ධර්මතාවය. තර ඔය ටික තමයි මම නම් මේ හැම සූත්‍රකම දකින්නේ. ඒකට මේ දේ තමයි අපි අර ඊයේ ගැඹුරු දේවල් ටිකක් කතා කළා ශුන්‍යතා තුනක් ගැන. අනිමිත්ත අප්පනිහිත ශුන්‍යත කියන. ඔවට යන්න නම් ඒ වයින් නිවන් මාර්ගයේ විවෘත කරගන්න නම් මෙන්න මේ ජාති පහ ඒක ඒවා ඊළඟට ඒ ජාති පහ හටගත්තේ කොහමද? සමුදේ. මේ සමුදේ යෙදුන්නේ නැත්තම් ඕවා ගැන කතා කරන්නවත් බෑ නේද? උපදින්නේ නෑ නේද? කියන ධර්මතාවයක් අවබෝධ කරගන්න වෙනවා. ඒක අවබෝධ කරන්න නම් මේ ආයතන පිරිසිඳ දකින්න. ඇහැට පුළුවන් මොකක්ද? ඇහි කෘත්‍ය මොකද්ද? වර්ණ සංඥාවක් උපදින එක විතරයි. ඊට වඩා ඇහැට බෑ රූප අඳුර ගන්න. ඔය වර්ණ සංඥාව ඇහැ උපදලා දෙන වර්ණ සංඥාව ගැන කල්පනා කරන්න ගිහිල්ලා නේද අපි රූප හදන්නේ? ඒක ගැන මනසෙන් හදන්න ගිහි මනසෙන් හිතන්න ගිහිල්ලා නේද රූප හදන්නේ? එතකොට ඒ හදපු රූපෙට අදාළ වේදනාවක් නේද අපි විඳින්නේ? ඒ හදපු රූපේ ගැන සංඥාවක් නේද මේ හදාගෙන තියෙන්නේ? ඒ හදපු රූපේ ගැන නේද සංචේතන ඇති වෙන්නේ? සංකාර ඔය ටික නේද විඥාණයකින් දැනගෙන තියෙන්නේ? එහෙනම් ඔය ටිකම මේ උපද්ද කියන ඇසුරු කරපුවා නේද? ඒවා ඇසුරු කළේ නැත්තම් අනුපාදාය අස්මියක් ඇති වෙන්න පුළුවන්ද? උපාදාය උසෝ ආනන්දස්මීති හෝති නෝ අනුපාදාය කිංච උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. රූපං වේදනා සංඥා සංකාරේ විඥාන කියන ওই ධර්මතාව නේද මෙතන පෙන්වන්නේ? ඒකට ඔතන තේරුම් ගත්ත කෙනාගෙන් නේද මේ අහන්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. එන මේ මුලින් දේශනා කරන එක තේරුම් ගත්ත මනසට දෙන්න පුළුවන් උත්තරේ තමයි අනිච්චයි. නිත්‍ය කරන්න බෑ ඇව්වා. අපි නිත්‍ය කරගෙන හිටියත් අපේ මෝඩකමට පිහිටවන්න බෑ. මොහතකටවත් පිහිටවන්න බෑ. මොහතකට හරි පිහිටුවනම් ඒ පිහිටවලා තියෙන්නේ අවිද්‍යාව මත. සමුදේ යෙදෙනකන් විතරයි ඕක තියෙන්නේ. ඒක අවිද්‍යාව සමුදයක්. අවිද්‍යාව මතයි පිහිටවලා තියෙන්නේ. අවිද්‍යාව යෙදුන්නේ නැති දවසක ඕවා වෙන කතා කරන්නවත් බෑ. මොකද උපදින්නේ නැති නිසා. එතකොට නිත්‍ය කරගෙන තියෙන්නේ මොඩකමට තියෙනවා කියන්නේ මොහතකට හරි ක්ෂණයකට හරි උපදින ක්ෂණයට හරි ඔක නිත්‍ය සංඥාවෙන් ගත්තු හින්දා තමයි කතා කරන්න පුළුවන් සමුදයක් දකින්න නැතුව. සමුදය නිසා මේක සමුදය යෙදුන්නේ නැත්නම් ඔහම දෙයක් පිටින්නේ කියන ධර්මතාවය. ඔන්න ඕක දැක්ක දවසට අර රූපං නිච්ඡං අනිච්ඡං කියන එකට සම්‍යක් ප්‍රඥාවෙන් දැකලා උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. එහෙම දුන්නොත් මං හිතනවා ඔය කියන ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙයි කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર රෝදේ. අනේ මට මේක මං හිතපුව හැටි හරිද බලන්න. චතුන්නංච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං කියලා රූප 28ක් තියෙනවානේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ බල්ලගෙන් සෙමනැල්ල ගැන අර වතුර වැටෙන ඡායාව ගැන කියනකොට අදහස් කරන්නේ මේ ටික සේර්මක කියලා මෙතන විශාල ධර්මස්කන්ධයක් තියෙන බව මං කලින් දැනගෙන හිටියේ නෑ. අනේ මට මේක පැහැදිලි කරන්න මං හිත කොහෙත් හරියට තියෙනවා. ඊට පස්සේ නෑ.
අනේ ඒ ප්‍රශ්නේ මට හරියටම පැහැදිලි වුණේ නැහැ. තව සැරයක් පුළුවන්නම් කියන්න පුළුවන්ද තරහ නැතුව තේරුම් ගන්නයි.
අනේ මොන තරහද මට හරි මට කඳුළු වෙනවා ඒක අහලා. නමුත් ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියනවානේ දැන් බල්ලගේ රූපය ඡායාව වතුරෙන් පේනවා කියලා. එතකොට ඒ වතුරේ පේන ඡායාවට බල්ලා රැවටෙනවයි කියන එකමද දැන් සිදුවෙන්නේ රූප 28 මේ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන හතරත් එක්ක ඒ නිසා ඇතිවෙච්ච රූප 27 උපාදාය රූප ටික එකතු කරලා අරගෙන ඒකට අපි රැවටෙනවා කියන එක දෙක සමාන කරනවද මෙතනින් අදහස් කරන්න කියන එක මට කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. ඒක එහෙම්මමයි. දැන් ලෝකයා දන්න රූපය ගැන බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා විස්තර කරනවා. මොකද අපි ඉන්න තත්ත්වේ ඉඳනුයි ටිකෙන් ටික අර ගැඹුරට ගෙනියන්නේ. Taman ඉන්න මට්ටම. තර රූපයක් තියෙන කෙනාට පැහැදිලි කරලා දෙනවා ඔන්න ඔය රූපේ මෙන්න මේ ලක්ෂණ තියනා නේද? පැහැදිලි. දැන් උදාහරණයක් විදිහට ගන්නකොට අතීත රූපේ අනාගත රූපේ කියන එක ඔයාලට තියනා නේද? ඒ අපිට හරි පැහැදිලි ඒක. ඇයි? අපි ඉන්න මානසික මට්ටම. ඒකට එතනින් ගන්න එපා බුදුහාමුදුරුවෝ කියලා තියනා නෙමේ 11 ආකාරයක රූප තියනවා කියලා. එහෙනම් ඕක ඇත්ත ඇති හැටි. ඒ එහෙම ගන්න නෙමෙයි ඒ අපි ඉන්න තත්ත්වේ තියෙන ටික ඔය විස්තර කරනවා. ඒ ලක්ෂණ ටික තව ටිකක් වෙන කෙනෙකුට ඊට වඩා විදිහකට තේරුම් යනවා. මේ තව ටිකක් හිතන කෙනෙකුට අර කෙලස් ටිකක් අඩු කරගන්න උදව් වෙනවා නෑ. උතන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ගතියක් නේද? රූපේ කියන්නේ මොකද්ද? සතර මහා ධාතුවයි උපාදාය රූප. ඒක තව ටිකක් ඔක හිතන්න පුළුවන් කෙනෙකුට වෙන විදිහකට විස්තර කරනවා. ඔයා බලන්නකො මෙන්න මේ ටිකක්. මෙතන මේ 28ක් තියෙනවානේ. මෙතන 8ක් සුද්දාෂ්ටකේ විතරන්නේ. 28 රූප කියලා විස්තර කරන්න පුළුවන්. කාටද මේ විස්තර කරන්නේ? රූපේ තියෙන කෙනාට රූපේ පිරිසිඳ දකින්න ටික ටික උදව් කරන්න. එතකොට එතනින්ම තේරුම් ගන්න උපාදාය කියන ටික ඔතනම තියෙනවා. අපි සුද්දස් මේ සතර මහා ධාතුක පැත්තකින් තිබ්බොත් ඔතනම තියෙන උපාදාය 24. ඒ උපාදාය උසෝ ආනන්දස්මීති හොති. නොවන උපාදාය. මේමයි ධර්මය දකින්න පුළුවන් මේක නුවණින් බලන කෙනාට. දැන් අරව ඉගෙන ගන්නෙ මොකටද කියන එක පැත්තකින් තියාගෙන තමයි අපි ධර්ම ඉගෙන ගන්න ඕන. ඒක රූපෙට විතරක් නෙමෙයි හිතටත් උදේ. රසිත 89ක් ඇති තව තව බෙද බෙදා ඉගෙන ගත්තත් මොකටද මේක ඉගෙන ගන්නෙ? මෙන්න මේ උපාදාය අනුපාදාය දෙක තේරුම් ගන්න ඕන. ඊළඟට ඔය රූපේ මම ඔක ඒ මතු කරපු හින්දානුවනින් දකින්න පුළුවන් අයට උදව් වෙන තැන් තියෙනවා. රූපේ කියන්නේ චත්තාරෝච මහා භූතා චතුර්ණංච උපාදාය රූපං කියලා විතරක් නෙවෙයි කියන්නේ. ඒ කියන තැන තව වචන ටිකක් තියෙනවා. මට මතකයි විදිහට මම ඔය පාළි එච්චර මතක නැහැ. උපාදින්නම් වගේ වචනයක් තියෙනවා. මේකත් රූපෙට කියපු දෙයක්. මොකටද මේක කියලා තියෙන්නේ? මම හිතන්නේ මේ ධාතු විභංගයේ සූත්‍රයද කොහෙද පැහැදිලි කරන්නේ. මේ වචනේ අමතක කරලා අපි අර සතර මහා ධාතුවේ උපාදාය ටිකයි විතරයි අල්ලගන්නේ. තමෙන් උපාදින්නම් කියන එකක් කිව්වේ මොකද්ද? ඔන්න ওই ගැඹුරු තේරුම් දෙයි මේ පැත්තෙන් බලාගෙන යනකොට. එතකොට මේ තමන් අනුව ගිය උපද්දව ගත්තු දෙයක් ගැන නේද මේ කතා කරලා තියෙන්නේ මෙච්චර කාලෙ. එතකොට ඔන්න ඕකයි මේ මං කෙටියෙන් මේ සූත්‍රේ ආයයි කියනකොට මේක තව තව වැටහි. උපාදාය උසෝ ආනන්දස්මීති හෝති නො අනුපාදාය. කිංච උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. වේදනා උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. සංඥා උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. සංකාරී උපාදාය අස්මීති හෝති නොඅනුපාදාය විඥානං උපාදාය අස්මීති හොති නොඅනුපාදාය. අපි මේ රූපය ගැන විතරක් කතා කළාට අනිත් ටිකටත් ඔය කතා ටිකම ඔහොමම තියෙනවා. හැබැයි මේ රූපේ පිරිසිඳ දකිනකන් ඉතුරු ටික දකින්න කොහොමත් අමාරුයි අපිට රූපේ මෙච්චර අමාරු නම් මේකේ ඇත්ත ඇති ඇති දකින්න. ඒ හින්දාමයි මේ බුදුරජාණන් වහන්සේ ඔය ප්‍රේ අනිත්‍ය සංඥාව ආයේ ආයේ වඩන්න කියන්නේ. භාවිතා බහුලී කතා භාවිතා බහුලී කතා. අනිත්‍ය සංඥාව කියන්නේ අපි හිතන් ඉන්න ලෝකෙට අයිති ඕක වෙනස් වෙනවා විපරිණාම වෙනවා. ආ චිත්තක්ෂණයයි තියෙන්නේ නැත්නම් රූප කලාප චිත්තක්ෂණ 17යි ඔය කතා වලින් එහාට යන්න වෙනවා. මේකත් අපි හදාගත්තු දෙයක් ගැන නේද මේ කියන්නේ. බලන නිසා පේන දෙයක් නේද? එතකොට මේ 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 උපමාවේ පැහැදිලිව තියෙනවා මේ මූණ බලන කෙනාට පේනවා. නොබලන නිසා නොවේ කියලා. එහෙනම් මේ පහ දිහාම බලන කෙනාට පේයි ඉතින්. ඉතින් අපි ඒකේ සමුදේ පැත්ත දකින්න දක්ෂ වුණොත් වෙයි. සමුදේ යෙදෙනකන් නම් ඕවා තියෙනවා. සමුදේ නැති වුණ දවසට උපදින එකක් නැහැ. මා ගැන කතා කරන්න බැරි වී කියන මහා ගැඹුරු පැත්තක් මේකේ තියෙනවා නේද කියන එක. ඉවේ වචන මතක තියා ගැනීම කටපාඩම් කර ගැනීමෙන් එහාට අපි මේක ප්‍රායෝගිකව බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට ආයතන විදිහට මේක දකින්න. මොකද මේ ආයතන මුලාවක අපි ජීවත් වෙන්නේ. ආයතන මුලාව නිසායි ඕවා උපද්දන්නේ. ආයතන පිරිසිඳ දකින්න. ඒවා මහ ගොඩන්නේ ආයතන 6යි අපිට තියෙන්නේ. පැහෙන් අරන් දෙන එක ගැන මන ආයතනෙන් කල්පනා කරනවා. කණෙන් අරන් දෙන එක ගැන අනායතනෙන් කල්පනා කරනවා. එතකොට මේ ඇහැ කන නාසය දිව ශරීරයේ වයින් අරන් දෙන්නේ සංඥා මාත්‍රයක් විතරයි නේද? සංඥාව බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ මොකටද? මිරිඟුවකට. ওই මිරිඟුව තියෙන තැනක නේද අපි මේ ಜಾති පහක් උපද්දව ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඔන්න ওই පහ උපද්දවගෙනයි අපි පහ දිහා බලලා තියෙන්නේ. හරියට අර බල්ලා වතුරේ බල්ලෙක් උපද්දගෙන ඒ දිහා බලනවා වගේ. කතාන්නේ ඒ නිසාමයි ඔය සමුදේ පැත්ත බලන්න ආයතන පැත්තෙන් බලන්න. එහෙන් බලනකොට අර ඇයි මේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ පෙර නොයසු විරූ ධර්මතාවයක් අවබෝධ වුණා කියලා? මෙච්චර කල් මේ ලෝකයා දන්න ධර්මයක්ද නැත්නම් එතනින් එහාට ගිය මහා ගැඹුරු ධර්මයක්ද මේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රේ එහෙම පෙන්නුම් කරන්නේ? ඒ ඔබතුමිය කියපු කතාව හරියටම හරි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. පෙරුවන් සරණයි.
මේ බොහෝම බොහෝම පින් එතනින් විශාල ධර්මස්කන්ධයක් අවබෝධ වෙනවා. පෙරුවන් ඔබ ඔබතුමාටත් ඉතයි මෙන්න වෙන සාක්ෂාත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි හැමදෙනාටම මම හිතන්නේ අපිට අද දවසේ සාකච්ඡාව නිම කරන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. සම්බන්ධ වෙලා ඉන්න සම්බන්ධ නොවුණු නැවත අනාගතයේදී මේ ධර්ම ප්‍රතිගත කිරීම අහලා ධර්ම අවබෝධ කරන හැම දිනමත් වෙනුවෙන් අද දවසේ ආචාර්ය කුංගලදී මහත්මයාට ඉතාමත්ම කෘතඥතා පූර්වකව පින් දෙනවා. ඒ වගේම මේ විදිය කල්යාණ මිත්‍ර ආශ්‍රයක් එකතු කර දීලා සමදාමත් අපිට ලබා දෙන මේ කරන සහයෝගය වෙනුවෙන් අපේ පින්වත් දලුවත් මහත්මයාටත් මේ පින් සියල්ල බලෙන් අපේ මේතා කරගත් යම් කිසි පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් ඒ සියලු පුණ්‍ය ශක්තියන්ගේ බලෙන් එතුමාගේ දැනට පවතින රෝගී තත්ත්වය ඉතාම ඉක්මනින් අවසානයේ පිළිවෙත අපිට සම්බන්ධ වෙලා පුරුදු පරිදි අපිත් එක්ක විද්‍යාඥය හදා බෙදා ගැනීමට ඇති ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. අද දවසේ ධර්ම සාකච්ඡාව මේ දෙත් නවත්වන තෙරුවන් සරණයි හැම දිනකටම.
සාදු තෙරුවන් සරණයි හැම දිනකටම.
සාදු තෙරුවන් සරණයි.